අපි දහම දන්නවා කියලා හිතාගෙන ඉන්නවට වඩා හරි වටිනවා දන්නතික ආයේ නොනේ විමසන එක. මෙතනත් අඩුවක් තියනවාද? තියනවා නම් ඒක හදාගන්න එකනේ වැදගත් වෙන්නේ. නේද? ආනාපාන සති සූත්‍රයේ අපි හොඳට කියවන්න ඕන එකක් මට අද. පාඩි එක නම් ගේන්න බැරි වුණා. ත්‍රිපිටක පොතක් එහෙම නැතුව ඇති නේද මජ්ක්‍ධිමනිකායේ.
සතිපට්ඨානෙ තිබුණා.
ඔව්. දැන් අපි සතර සතිපට්ඨානෙයි ඒකෙන් තමයි පටන් ගත්තේ කායනුපස්සනාව නේද? එතකොට දැන් බහිද්ද කයේ කායනුපස්සනාව වඩන්න. ඉති බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති. එතන බහිද්ද දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකේ කායනුපස්සීව ඉන්න. ඒ බහිද්දව තියෙන කයේ කායනුපස්සීව ඉන්න. බාහිර ලේනෙක් හිටියොත් ඒ කොහමද දැන් කායනුපස්සීව ඉන්නේ? සමුදය ධම්මානුපස්සීව කායස්මි ඉරති. එහෙනම් ඒක හටගත්තේ කොහමද කියලා පෙන්වන්න නේද? එතකොට තමයි කායනුපස්සනාව වෙන්නේ නේද? සමුදය දකිමින් හිටියොත් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට කායනුපස්සනාව වෙන්නේ. වෙන විදිහක් නැහැ. සමුදය කියන්නේ හටගත්තේ කොහොමද කියන එක ඒකත් බාහිරෙන් හොයලා හරියන්නේ නැහැ. තමන් තුලින් බලන්න ඕන. ආයතන පැත්තෙන් බලන්න ඕන. නේද? එතකොට අපිට පේනව නේද සමුදයක්? ආයතන මුලාව තියන කණුයි එළියෙන් පනවලා තියෙන්නේ. ආයතන මුලාව නැත්තම් පැනවෙන්නේ නැහැ. හටගන්නේ නැහැ. හටගන්නේ නැහැ කියන එක තමයි Nirodha. මෙච්චරකල් හටගත්තේ දුක. අවිද්‍යාව මතයි හටගත්තේ. එතකොට දුකයි දුක්ඛ සමුදයයි. සමුදේ ආයතන පැත්තෙන් පෙන්නකොට අපිට Nirodhe ඥානෙ එනවා දැන්. මේ සමුදේ නැත්තම් ඔක හටගන්නේ නැහැ, උපදින්නේ නැහැ. නේද? එතකොට හිතට ඕක පෙන්නලා දෙන එක මාර්ගය නේද? ඔක පෙන්නන ක්ෂණයක් ක්ෂණයක් පාසා වැඩෙන්නේ මාර්ගය. නේද? දැන් සම්මා දිට්ඨිය තියනවා නේද? අරහෙ බල්ලා බුරනවා නේද? මම කොහොමද කායනුපස්සනාව වඩන්නේ? දැන් අපි එහෙ බල්ලා ඉන්නවා කියන්නේ දුක. රූපය, ලෝකේ, රූප උපාදානස්. ඕකේ සමුදය මොකද්ද? ආයතන මුලාව. කනෙන් සද්දය ඇහුණා, මනසෙන් බල්ලෙක් හැදුවා. මනසෙන් හැදුගදේ මනස දැනගත්තා කියලා සිහිය නුවණ නැහැ. ඒ හින්දා අපි බාහිර බල්ලා බාරගත්තා. අවිද්‍යාව පත්‍ය සංකාර නේද? මෙතන සියෙන මොන පිහිටියනම් එහෙන් බල්ලෙක් උපද්දන්නේ නැහැ නේද? මෙහි හදපු බල්ලා මෙහි දැනගත්තා කියලා නුවණේ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක එළියේ තියෙන්න බෑ. ලෝක Nirodhe වෙනවා නේද එතකොට? ලෝකේ උපද්දන්නේ නැහැ. උපද්දන්නේ නැහැ කියන්නේ Nirodhe. ඒක මතක් කරලා දුන්නා කියන්නේ අන්න මාර්ගය වැඩෙන්නේ. නේද? ඒතර බහිද්ද රූපෙට ඔය වගේ පුළුවන් නේද? පුළුවන් කිව්වට මදි ඔක් කරන්න ඕනේ. සද්ද ඇහෙනකොට හිතට කල්පනාවෙන් පෙන්වන්න ඕනේ. හරි මේ අවබෝධය එනකන්. ආ ඔය එළියේ තියෙන දෙයක් කිව්වේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට. ඇත්ත තත්ත්වය තමයි හිතෙන් හදපු දේ හිත දැනගත්තා. නේද? එතන සිහිය නොවන නැති හින්දායි අපි ඕක බාහිර දෙයක් කරලා බාරගත්තේ. උපාදාන කරේ.
බාරගන්නේ නැහැ කියන්නේ ඒ ශබ්දයක ඇලෙන්නේ කියන එක.
ශබ්දයට නෙමෙයිනේ අපි ඇල්ලුනේ ගැටුනේ බල්ලට.
මේක නම් හරි දැන මේ බල්ලගේ ශබ්දයට බල්ලෙක් නේ ශබ්ද. ඇලෙන්න නැතු වෙන්න පුළුවන්. මේ
ඇලෙන්න දැක්කේ නැතර කන්නේ.
මේක මනසින් හදපේ. මේ චක්කායතනි.
ඇටි
කරන්නේ. ඒක නම් නොසලකා හැරීම අද්ද සිද්ධුයි.
නොසලකා හැරීම දහම නිවි. ඒක තමයි මේ පෙන්නන්නේ. තත්තත්ත විපස්සති. පච්චුප්පන්න යෝධම්මන් තත්තත්ත විපස්සති. වර්තමානයේ ධර්මතාවයත් වෙනා එතනයි විදර්ශනය කරන්නේ. සලකා හරින්න නේ
ගණන් ගන්න දේ වෙන්නේ නැහැ කියන්නේ.
නිවැරදිව දැකේ නැත්ත පෙන්නලද?
මෙහෙම වුණාද? මේ චක්කායතෙන්ද එන රූපේ බාහිර රූපේ.
ඔව්.
ඒක දැන් අපිට ඇත්තටම ගැටෙනවානේ විඥානය කියන්නේ.
ඒ අපි ලෝකය පටන් ගන්න එහෙමයි.
ඒක කොහොමද අපි අර
ඒක කොහොමද බලමු. චක්කායතනේ බලමු. දැන් සෝතායතනේ පැහැදිලි නේද?
සෝතායතනේ පැහැදිලි.
හැබැයි ඔක කරන්නත් ඕන. අහගත්තු දේ ආසේවිතා භාවිතා බහුලීකත. අහගත්තු දේ දැන් පැහැදිලි වගේ දැනුණට ආයේ ආයේ අසුරු කරන්න ඕන. ආයේ ආයේ අහන්න ඕන. ඔක කතා කරන්න ඕන. ආසේවිතා. ඊළඟට භාවිතා කරන්න ඕන ප්‍රායෝගිකව. හරි? තමන් බල්ලි කාක්කේ කියන ඒවට දදා බලන්න ඕන. හරි? භාවිතා. ඒක බහුලව කරන්නත් ඕන. ආසේවිතා භාවිතා බහුලීකත. එහෙම නැතුව මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒක ඒකේ හැටි. එතකොට ඔන්න කනට කිව්වා වගේ දැන් බලමු ඇහෙන් දකින්න එක. ඇහෙන් දැකලා මොකක් හරි දැනගත්තොත්. නේද? දැන් අපිට මූලිකව හිතෙන්නේ මේ පොතක් තියනවා. හා? මේ මොකද්ද පොතක් නේ කොහමද පොත තියෙනවා කියලා දැනගත්තේ ඇහෙන් දැකලා ඇහැ පේන්නේ නැත්තම් කියයිද ඔතන පොතක් තියෙනවා කියලා හරි එහෙනම් චක්කායතනේ නේද දැන් අපිට මොනවා හරි ලෝකෙට අයිති දෙයක් දැනගත්තා නම් මුලින්ම කිව්වේ මොකද්ද මේ පිළිවෙල මතක තියාගන්න පොඩි පහසු පිළිවෙලක් කියා දුන්නා මොනවාම හරි දෙයක් දැනගත්තොත් දැනගන්න පුළුවන් ආයතන ආයතන හයි. එතන මොන ආයතන වලින්ද ඔක කිව්වේ කියලා ඉස්සෙල්ලා වෙන් කරගන්න. හරි දැන් මේ පොත තියෙනවා කියලා කිව්වේ මොන ආයතන වලින්ද? චක්කායතනයයි මන ආයතනයයි. අව තමයි පළවෙනි පියවර. ඇසයි මනසයි. නේද? ආයතන අඳුරගත්තට පස්සේ ඊළඟට ආයතන පිරිසිඳ දකින්න තියෙනවා. එතකොට පරණය දැනුම කියන්නේ ආයතන ගැන හොයපු නුවණ දැන් යොදන්නවා. ඉතින් බලන්න ඕනේ දැන් ඇහැට පුළුවන් මොකක්ද? ඇහි කෘත්‍ය මොකක්ද? ඇහැට පුළුවන් එක වැඩයි. සද්දාරම් දෙන්න පුළුවන්ද?
නෑ.
මොනවද ආරම් දෙන්නේ? රූප. රූප කියන්නේ කැමරාව වගේ. ඉස්සරහම ෆොටෝ එකක් ගත්තොත් ඒ ෆොටෝ එකේ තියෙන ටික තමයි ඇහැ ආරම් දෙන්නේ. ඔච්චරයි. හරි. අපි භෞතිකව බැලුවත් ඇහැ හැදිලා තියෙන හැටි මේ ලෙන්ස් එකක් නේ කාචයක් නේ තියෙන්නේ කාචෙන් ඇතුළට ප්‍රොජෙක්ට් කරනවා කැමරාවේ ඇතුළට වැටුණා වගේ නේද ওই දෙකේ වෙනසක් නැහැ චිත්‍රපටියේ ස්ක්‍රීන් එකේ ඔන්න වැටුණා මොකද්ද නැත්තම් ටීවී ස්ක්‍රීන් එකේ වැටුණා රූපයක් කිව්වට ඒක ඇල්ලුවත් රූපය අහුවෙන්නේ නැහැ නේද එහෙනම් රූපයක් වගේ ඒ වගේ කියන එකට පාලියෙන් කියන්නේ මොකද්ද සංඥාව රූප සංඥාවක් රූපයක් වගේ සංඥාවක් වැටුණා හරි අර චිත්‍රපටි ස්ක්‍රීන් එකේ අන්න දැන් වැටුණා මොකද්ද හරි ඒ රූප සංඥාවක් විතරයි රූපයක් නෙමෙයි නේද චිත්‍රය නේද චිත්‍රය කියන්නේ රූපයක් නෙමෙයි ඊළඟට චිත්‍රේ තියෙන්නේ මොනවද කියලා අන්න බලනවා නේද චිත්‍රපටිය බලන කෙනෙකුත් ඉන්නවනේ. චිත්‍රපටිය හදන කෙනෙකුත් ඉන්නවා, ඒක බලන කෙනෙකුත් ඉන්නවා. මේ හදපු කෙනා කරන්නේ ස්ක්‍රීන් එකේ දෙයක් වටනවා විතරයි. චිත්‍රේ හදලා දෙනවා. දැන් බලන කෙනා ප්‍රේක්ෂකයා. එයා තමයි අපේ ආයතන. නේද? ඇහැ හදලා දීපු වර්ණ සංඥාව ගැන දැන් කල්පනා කරනවා. මොකද්ද දන්නේ ඔය? කියලා හිතනවනේ. හිතන්න නම් පේන්න දෙයක්ත් තියෙන්න ඕන පරණ අත්දැකීම් ටිකක් තියෙන්න ඕන. ඒ කියන්නේ වර්ණ සංඥාව ගැන දැන් කල්පනා කරමු. නේද? වර්ණ සංඥාව උපදලා දුන්නේ ඇහැ නේද? එතකොට අපි දැන් රූපෙ දිහා බලාගෙනද කල්පනා කරන්නේ සංඥාව දිහා බලාගෙනද?
සංඥාව
දිහා බලාගෙන. ඇහැ උපදලා දීපු සංඥාව දිහා බලාගෙන තමයි හිත කල්පනා කරන්නේ. නේද? චිත්‍ර සටහන. ඒ පැහැදිලිද? දැන් ඇහැ කළු සුදු වුණා නම් එහෙම රූපේ කළු සුදුයි. බල්ලෙක් ගැහැත්තේම නේද? අපිට පාට හතක් හදලා දෙන එකත් ඉවරයි හින්දා පාට හතක් පේනවා. පාට 10ක් විතර හදන දෙවි කෙනෙක්ගේ වගේ ඇහැක් තව තියෙනවා නම් එහෙම එයාට ඊටත් වඩා පාට තියෙන ලස්සන චිත්‍රයක් වෙයි නේද? දැන් කවුද මේ චිත්‍රය හදලා දුන්නේ? චිත්‍රය හැදුවේ ඈ මනස නෙමෙයි. මනස තාම වැඩේ පටන් ගත්තේ නෑ. තාම චිත්‍රපටිය හදනවා. ඈ ස්ක්‍රීන් එකේ වට්ටනවා. ඈ මන ආයතනේ ආවි නෑ තව. ඒ චක්කායතනේ වැඩේ අඳුර ගන්න. ඔච්චරයි ඇහැට පුළුවන්. ඇහැට පුළුවන් වර්ණ සංඥාව හදලා දෙන්න. මනස මොකද කරන්නේ? ඇහැ හදලා දීපු එක දිහා බලා ඉන්නවා නේද? ඒතර මනස බලා ඉන්නේ එළියේ රූපෙද ඇහැ හදලා දීපු එකද? ඇහැ හදලා දීපු එක. ඒ කියන්නේ දැන් මනස කරන්නේ චිත්‍රපටිය බලන එක විතරයි. එයාට බෑ එළියේ තියෙන්නේ මොනවද කියලා බලන්න. ඇහැදෙක. ඇහෙන් දකිනවා කියන්නේ ඇහැ උපද්දපු දේ ගැන දැන් මනස කල්පනා කරනවා. ඇහැදෙලයි නේද? දැන් උත්තරේ ඇවිල්ලා ඇති දැනටම. එතකොට දැන් මෙච්චර කල් අපි ඇහෙන් දැක්කා කියන්නේ චිත්‍රපටියක් නේද බලලා තියෙන්නේ? ඇහි කාචෙන් ප්‍රොජෙක්ට් කරන චිත්‍රපටිය දිහා බලබලා ඉන්නේ. එතකොට මනසෙන් කල්පනා කරනවා කියන්නේ දැන් ආපු වර්ණ සංඥාව ගැන අපේ පෙර අද්දකීම් ටික දාලා ඔන්න අලුත් සංස්කරණයක් කරනවා. ඒක තමයි ධම්ම. හිතෙන් හිතනවා කියන්නේ මන ධම්ම මනෝ විඥාන. එයාට ඊට වඩා දෙයක් බෑනේ. ධම්ම ටික හදන්න අර වර්ණ සංඥාව උදව් කළා පෙර අද්දකීම උදව් කරා. නේද? එකම ක්‍රියාව වෙන්නේ. එන ඇහෙන් දැකලා දැනගන්නවා කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. හිත තමයි කිව්වේ ඕක බණ පොතක් කියලා. පොතක් කියලා කිව්වෙත් හිත. ඇහැට බෑ පොතක්ද ගහක්ද මොකක්ද කියලා කියන්නේ. ඇහැට පුළුවන් චිත්‍රය ඇඳලා දෙන්න. හරි? මනස තමයි විස්තර ටික දාන්නේ. කන සද්ද සංඥාව දෙනවා රූප දෙන්න බෑ වගේ ඇහැ වර්ණ සංඥා දෙනවා මිසක් ඇහැටත් බෑ රූප දෙන්න. රූප ටික සකස් කරන්නේ මනස. පැහැදිලිද? එහෙනම් එතනත් වෙලා තියෙන්නේ අන වතුරට එබෙන බල්ලට උනේ ඕක. ඒක
වර්ණ කියනකොට අර පාට විවිධ වර්ණ අදස් කරනවා.
විවිධ වර්ණ එකක් හොඳයි. දැන් වර්ණ ටික කොහෙද තියෙන්නේ?
මනස
එළිය නෙමෙයි. හඳයි ඒක දකින්න පුළුවන්. දැන් අපි අර ගස්වල කොළ පේනව නේද? මොන පාටද? කොළ පාට. කොළ පාට කොහෙද තියෙන්නේ? අපිට හිතෙන්නේ ගස්වල කියලා නේද? අපි පාට කණ්ණාඩියක් දැම්ම රතු පාට එකක් දාලා බැලුවා. රතු පාටට පේනවා. දැන් රතු පාට තියෙන්නේ කොහෙද? දැන් කියන්නේ ගස්වල කොළ වල කියලා නේ. කොළ රතු වාට උනාට. ඇයි? අපි දන්නවා මේ ඇහි හැකියාවයි වෙනස් වෙන්නේ බාහිර නෙවෙයි නේද?
මනායතන තුල කොළ කියන්නේ කොළ පාටයි කියලා කලින්
නෑ නෑ දැනගෙන තියෙන්නේ. ඒ කතාව නෙමෙයි මේ අහන්නේ. දැනගත්තු පාට තියෙන්නේ එළියද මෙහෙද කියන එක. දැන් මනස ඕන පාටක් දැනගත්තා කියන්නේ. ඒ දැනගත්තු පාට අරහෙද තියෙන්නේ. අන්න ඒ ධර්මතාවය නේ කියන්නේ.
ධර්මතාවයක් මනසේ තියෙනවා.
මනසෙන් හැදුවා මං අහන්නේ ඒ මනසෙන් හදපු එක එළියට තියෙන්නේ තමන්ගේ
තුල. ඒ කියන්නේ වර්ණයේ තියෙන චක්කු ප්‍රසාදය.
ආ එහෙම කිව්වමකෝ දැනට. චක්කු ප්‍රසාදේ හදලා දීපු වර්ණේ නේද මනස දැකලා තියෙන්නේ. ඒක අරහි තියෙන්න පුළුවන්ද බාහිරෙන්? බෑනේ. එහෙනම් බාහිරෙන් තියලා තියෙන්නේ මොඩකට?
අවිද්‍යාව.
අවිද්‍යාවෙන් කරපු සංස්කාර. තේරුණා? තමන් තුලයි ලෝකේ. අපේ මොඩකවට තමයි එළියෙන් පනවලා තියෙන්නේ. බුදු කෙනෙක් පෙන්වන්නේ ඔක ලෝකේ තමන් තුල. ලෝකයයි ලෝක සමුදයයි දෙකම තමන් තුල. තේරුණාද? සමුදය දැක්කොත් Nirodhe තමන් තුලම තමයි ඉතින්. අවබෝධ කරගන්න තියෙන්නේ. මේ මොඩකම තියෙන හින්දා එළියෙන් තිබ්බ මොඩකම නැත්තම් එළියේ පිහිටන්නේ. Nirodhe ඥාන. ඔක හිතට පෙන්වලා දෙන එක තමයි මාර්ගය. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. ඇහැට පැහැදිලිද දැන්? ඔය වතුරේ බල්ලව මතක් කරගන්න. බල්ලා දකින්නේ ඇහෙන්නේ. ඒතර ඇහි කෘත්‍ය මොකද්ද උගේ? වර්ණ සටහනක් හදලා දෙනවා. ඒ සටහනේ නිකන් බල්ලෙක් වගේ තියෙනවා. නැතුව නෙවෙයි. නේද?
ඒ
ඇහි කෘත්‍යය ඒක. එතන බල්ලගේ ඇහෙන් බල්ලෙක් වගේ චිත්‍රයක් හදලා දෙන එක කිසිම වරදන්නේ නේද? ওই චිත්‍රය දිහා බලාගෙන කල්පනා කරනකොට ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියන එකෙත් වරදන්නේ. ඒක හිතේ කෘත්‍යය. වරද තියෙන්නේ කොහෙද? ඕ හිතෙන් දැනගත්තු එකක් නෙමෙයි එළිය තියෙන එකක් කියලා බාරගන්න. ඒක තමයි අවිජ්ජාපච්චය සංඛාර. මනසෙන් මන ධම්ම මන විඥාන කියන තැන සියනුවන නැතිකම.
මේක එක්සැම්පල් එකකට තියාගත්ත නම් අනිත් ආයතනවලටත් ඒක බාර.
ඔය බල්ලම තමයි එක්සැම්පල් එකකට ගන්න ඕන. මොකද අපි ඉන්නේ මේ මානසිකත්වෙ. අපි තාම ඒකෙන් මිදිලා නැහැ. ඒකෙන් මිදෙන හැටි තමයි මේ පෙන්නලා දෙන්නේ. ඒක ලෝකෙට අයිති දෘෂ්ටිය තමයි බල්ලන්නේ. අපිත් ඒක ඉන්නානේ. ඉතින් අපිත් මේ මට්ටම තමයි. කරන්න දෙයක් නැහැ. ඒකෙන් මිදෙන හැටි තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඒක තේරුම් ගැනීම පළවෙනි එක. මේ සිද්ධිය තේරුම් ගන්න ඕනේ. තේරුම් ගැනීමට කියනවා සම්මා දිට්ඨිය. නේද? එතන තමයි සත්‍ය ඥානය කියන එක තියෙන්නේ. ඒ ත්‍රිපරිවට්ටම් කියලා එහෙම. ඒකේ පළවෙනි එක ඔය. මේක තේරුම් ගැනීම තමයි සත්‍ය ඥානය. තාම කෘත්‍ය කරලා නැහැ. ඔබ තේරුම් ගත්තා කියන්නේ රහත් වුණා නෙවෙයි. සෝවන් වුණත් නෙවෙයි. මාර්ගේ පටන් ගන්න සුදුසුකම ලැබුවා. දහම අහලා දැනගත්තා විතරයි නේද? ඊට පස්සේ තියෙනවා කෘත්‍ය. සම්මා දිට්ඨිය ආවහන් ආරේෂ්ඨංගේ මාර්ගයක් තියෙනවා වඩන්න. සම්මා දිට්ඨිය නැත්තම් ඒක වඩන්න බෑ. ඒ සම්මා දිට්ඨියනේ පටන් ගන්න නේද? ඒකට දහම අහලා සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනේ. මොකද ඕක බුදු කෙනෙකුට විතරයි පෙන්වන්න පුළුවන්. ඒකයි මේක අහලා තේරුම් ගන්න කියන්නේ. අපිට තනියෙන් හොයාගන්න පුළුවන් එකක් නෙවෙයි මේක. පුළුවන් වුණා නම් මෙච්චර කාල සසරේ ඉන්නෙත් නෑ නේද? මේ දහමක් තියෙන කාලෙක උපදිනකන් සසරේ ආවේ ඔක තමන්ට තනියෙන් හොයාගන්න බැරි නිසා. බුදු කෙනෙකුට විතරයි ඔක පෙන්වලා දෙන්න පුළුවන්. ඔය ඇත්ත. ඒකයි මේකේ වටිනකම. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඉන්නේ එතකොට. අපිටත් හොයාගන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝ නෑ. නේද? නිකම් බලා හිටියහන් අවබෝධ වෙනවනේ. එහෙමත් කියනවා. මෝඩෙක් වගේ බලා ඉන්න එතකොට අවබෝධ වෙනවා. මන් දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ධර්ම තියෙන ප්‍රඥාවන්තයන් කියලා. නිකන් අයට තේරුම් ගන්න බෑ මේක. හරි? එතකොට ධර්ම අහන්න නුවණින් විමසන්න. ජානතෝ පස්සතු. ජානතෝ කියන්නේ අහනවා, පස්සතෝ කියන්නේ දකිනවා. අහගත්තු දේ දකින්නනේ. ඒක කවුරුවත් තියෙන එක නෙවෙයි. ධර්ම බුදු කෙනෙක් දේශනා කරපු ධර්ම මේකනේ. මේ කියලා තියෙන්නේ මේකනේ කියලා දකින්නවා. හරි? මං කිව්වා හින්දා නෙවෙයි, වෙන හාමුදුරු කෙනෙක් කියලා හින්දා නෙවෙයි. Tamanට පුළුවන් වෙනවනේ බුදු කෙනෙක් පෙන්නලා තියෙන්නේ මෙන්න මේක. ලෝකෙට අහුවෙන්නේ මෙහෙමයි, ලෝකෙන් එතර වෙන්නේ මෙහෙමයි. හා? ලෝකයේ ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගය. චතුරාර්ය සත්‍යනේ දේශනා කරන්නේ නේද? එහෙනම් නැත්තම් පටිච්ච සමුප්පාදේනේ දේශනා කරන්නේ. ඒක අපි දකින්න ඕනේ මේ ධර්ම අහලා. මේ කියලා තියෙන්නේ මේකයි. එතකොට ඇහෙන් දකිනවා කියන එක තමයි මම අර බල්ලගේ උපමාව දීලා තියෙන්නේ. බල්ලා වතුරට ඉබ්බෙනකොට ඇහි කෘත්‍යයක් තියෙනවා, මනසේ කෘත්‍යයක් තියෙනවා. ඇහි කෘත්‍ය මොකද්ද? වර්ණ සටහන හදලා දෙන එක. නේද? ඒකේ වරදක් නැහැ. ඊළඟට මනසේ කෘත්‍ය මොකද්ද? ඒ සටහන දිහා බලලා කල්පනා කරන එක. ඒකත් ලොකු වරදක් නෑ. ඉතින් එයාගේ කෘත්‍ය නේද? මෝඩකම ඊ දෙන්නේ ඔන්නතන සිහිය නුවණ නැතිකම. මනසෙන් අදපුතේ මනස දැනගත්තා කියලා තැන සිහිය නුවණ නැහැ. අපි හිතන්නේ එළියේ තියෙන දේ දැනගත්තා. නේද? බල්ලා හිතන විදිහට අර එළියේ ඉන්න බල්ලවයි ඔය දැනගත්තේ. අර එළියේ තියෙන පොතයි මේ දැනගත්තේ කියලානේ හිතෙන්. ඒක මතක තියාගෙන අපි සසර යාපු පුරුද්ද ලෝකෙට අයිති පුරුද්ද. ආයතන පිරිසෙන්ද දැක්කේ නැහැ. ආයතන පිරිසෙන්ද දැක්කොත් පේනවා ඇහෙන් වර්ණ සටහන හදලා දුන්නා. අර චිත්‍රපටි ස්ක්‍රීන් එකේ. මනසෙන් ඒක දිහා බලාගෙන කල්පනා කළා. ඔය සිද්ධි දෙක විතරයි උනේ. ඇහෙන් දකින එකේ චිත්‍රයක් මිස පොතක් නැහැ. වර්ණ සටහන ෆොටෝ එක ගත්තා විතරයි. නේද? කල්පනා කරන්න ගිහිල්ලා තමයි පොතක් හැදුවේ. කල්පනා කරලා හදපු ඒවා කොහොමද එළියේ තියෙන්නේ? මේ මෝඩකමටයි එළියෙන් තිබ්බේ. සසරේ ආවේ ওই පුරුද්ද හින්දා. ලෝකෙට අහුනේ ওই පුරුද්ද හින්දා. දුක සකස් උනේ ওই පුරුද්ද හින්දා. මොකද තමයි අවිද්‍යාවෙන් කරන සංස්කාරය. අවිද්‍යාපච්ච සංකාර කියලා ඒ ටිකක් බර වචන ටිකක් දාලා තියෙනවා. මෝඩකමට හදන දේ. තවටික සිංහලෙන් කිව්වොත් අර වතුරේ ඉන්න බල්ලා. අපිත් කරන්නේ ඒ වගේ බල්ලෝ හදන එක. අපිට පේන්නේ නැහැ ඒක. නේද? බල්ලා දන්නේ නැහැ මේ හදපු එකක් එළියේ තියෙන්නේ කියලා. ඌ හිතන්නේ ඇත්තටම ඉන්න බල්ලෙක් කියලා නේද? අපි හිතන්නේ ඇත්තටම තියෙන පොතක් නේ ඔය දැක්කේ. කොහොමද මේ හිතෙන් හදලා එළියෙන් දෙන්නේ? ඒ ටිකක් දකින්න අමාරුයි. අමාරු. මේ කියන කතාව තේරුණාද? ඇහෙන් දැක්කා කියන්නේ ඇහෙන් ප්‍රොජෙක්ට් කරන දෙයක් ගැන මනස කල්පනා කරන. නේද? මේ මනස කල්පනා කරපුවා එකක්වත් එළියේ තියෙන්න බෑනේ. අපේ මෝඩකමටම නියොක එළියට දාලා තින්නේ නේද? ඔකට අර ලස්සන උපමාවකුත් දීලා තියෙන අර ඉබ්බා අතපය ඔළුව එළියට දාන. ඈ කටුව ඇතුලේ හිටියොත් උට අනතුරක් නැහැ. එළියට දැම්මොත් නරියෙක් ඉන්නවා කඩාගෙන කන්න. හරි? බුදුහාමුදුරුවෝ ගත්ත උපමාවක්. නරියා තමයි මාර්යා. නේද? තිබ්බව මරන්නේ නරියා. ඒකට අපේ මාර්යා තමයි මේ හිතෙන් හදපු ඒවා එළියෙන් තියපු ගමන් මාර්යාට ආ වුණා. ලෝකෙට ආ වුණා. සසරට ආ වුණා. හිතෙන් හදන දේ හිත ඇතුළේම තියාගත්තා නම් ඉත ගැටලුවක් නැහැ. මන ආයතනෙට තිය නුවණ පිහිටියා නම් අවිද්‍යාවෙන් ඕක එළියේ පැනෙව්වේ නැත්තම් නේද? වතුරේ බල්ලෝ හැදුවේ නැත්තම් ඉත ගැටලුවක් නැහැ. බුරන්න ඕනේ නැහැ. වතුරේ බල්ලෝ හැදුවොත් තමයි බුරන්න වෙන්නේ. අපි ඕක තමයි මේ කරන්නේ. ආයතන හැයි ඇත්තටම වෙන්නේ ආයතන හයෙන් සංඥාවක් හදලා දෙනවා. ඒක ගැන කල්පනා කරන්න නේද? අපේ සිහිය නුවණ නෑ කල්පනා කරලා දැනගත්තු දෙයක් කියලා. අපි හිතන්නේ ඕවා එළියේ තියෙනවා කියලා. ඒක තමයි සසරේ ආපු පුරුද්ද, ලෝකෙට අයිති පුරුද්ද. ඕක කඩන්නයි ඕන දැන්. හරි? ඒතර ලෝකේ හදනවා කියන්නේ දුක හදනවා. දුක සකස් කරනවා. මොකද ඒවට කියන්නේ පංච උපාදානස්කන්ධ කියලා. එළියේ තියෙන මොකක් හරි බාරගත්තා නම් ඕක පංච උපාදානස්කන්ධය. මොනවාක තේරුම් ගන්නවද? ඕක කෙටියෙන්ම කිව්වොත් ඕක තමයි දුක. සංකිට්තේන පංච උපාදානස්කන්ධ දුක. ඔය වචන ටික පාඩම් කළාට ඕක එන්නේ නැහැ. බාහිර දෙයක් පැනෙව්වා කියන එකට දෙන නමක් තමයි ඔය බර වචන දාලා පංච උපාදානස්කන්ධයක් හැදුවා. ලෝකේ සකස් කළා. හරි? ලෝකේ හැදුවේ මෝඩකමට, අවිද්‍යාවට. අවිද්‍යාවෙන් කරපු සංස්කරණය. අවිද්‍යාපච්චා සංඛාර. ලෝක හැදුවේ නැත්තම් නිරෝධි, උපද්දන්. දැන් ස්කන්ධ උපද්දන එක. පංච උපාදාන ස්කන්ධ නැත්තම් පංචස්කන්ධ උපද්දන එක. කියනකොට ටිකක් හිතන්න ඕන. පංච උපාදානස්කන්ධ විතරනේ පංචස්කන්ධත් උපද්දන එක. ඒක තමයි දුක නැත්තම් ලෝකේ කියන්නේ. මොකද ඒක අවිද්‍යාවෙන් කරන සංස්කරණය. තේරෙනවා? චිත්‍රපටියක් බලනවා කියන එක අමතක වෙලා අපි ඒකේ ජීවත් වෙන්න යනවා. එළියේ තියෙන ඇත්ත දේවල් කරගෙන මන ආයතනේ ක්‍රියාවලියක් කියලා පෙන්නේ. නේද? අනිත් ආයතනවල සංඥා හදලා දුන්නා මන ආයතනෙන් ඕවා දේවල් බවට පත් කළා. ඒවා ඇත්ත දේවල් කියලා එළියේ තියලා දැඩිව විශ්වාස කළා. ඒකට කියන උපාදාන කියලා. දැන් මතක තියාගන්න එළියේ ස්කන්ධයක් පණවන්න බෑ උපාදාන නොකර. අපේ මට්ටමට. බල්ලට වැ වතුරේ රූපස්කන්ධේ පණවන්න උපාදාන නොකර. තේරෙනවා? එතන එතකොට රූපස්කන්ධ කිව්වත් උපාදානස්කන්ධ කිව්වත් දෙකම එකයි. අවිජ්ජා පත්‍ය සංඛාරය. ඔය සකස් කළේ දුක. අපි නිකන් හිතන්න යනවා නෑ නෑ අපි ස්කන්ධ විතරයි ඉලී තියෙන්නේ උපාදාන කරලා නෑ කියලා. ඒක ඒක වරදයි. බාරගත්තනම උපාදාන වෙලා.
මේකට අවිද්‍යා විද්‍යාව පහළ වුණා නම් 12 මේක ඔක්කොම පටිච්චසමුප්පාදේ වුණේ.
අවිද්‍යාව නැත්තම්.
විද්‍යාව පහළ වුණා.
විද්‍යාව පහළ වුණා නම්. අවිද්‍යාව තිබුණා නම්
ඔක්කොම තියෙනවා.
ඔක්කොම තියෙනවා. අන්න ඕක තේරුම් ගන්න. එකක් දෙකක් නෙමෙයි.
ඔක්කොම.
ඔක්කොම තියෙනවා. අවිද්‍යාවේ ඉඳන් දුකට යනකම් සේරම තියෙනවා. ඒකයි මේක කෙටියෙන් කිව්වොත් මේක දුකයි.
දුකයි.
ඒ අතරේ කියන වචන ටික ඔක්කොම උතන තියෙනවා. අවිද්‍යාව යෙදුනොත්
තණ්හාව නැති කරන්න කියන එක නෙවෙයි අවිද්‍යාව තමයි මුල.
ඔව්. තණ්හාව නැති කරන්න නෙමෙයි අවිද්‍යාව නැති කරන්නයි මාර්ගය. සම්මාදිට්ඨියේ තියෙන්නේ අවිද්‍යාව දුරු කරන මාර්ගය. අවිද්‍යාව දුරු වුණොත් තණ්හාවට පිහිටන්න තැනක් නැති වෙනවා.
පටිසම්භාවයෙන්
පටන් ගන්න එතනින් විඤ්ඤාපත්‍ය සංඛාර. ඉතින් අවිද්‍යාව නිසානේ ඔක්කොම ටික.
මේක විඤ්ඤාණය.
ඔව්. සංඛාර තිබුණොත් තමයි සංඛාර තිබුණොත් තමයි ඒකට තණ්හා කරන්නේ. තේරුණා? අවිද්‍යාවෙන් සංස්කාර හැදුවොත් තමයි තණ්හාවට පිහිටන්න තැනක් තියෙන්නේ. මුලාවට
ලැදෙනවා.
දේවල් තියෙනවා මේ අපි තණ්හා කරන එකයි වැරද්ද කියලා. වැරද්ද එතන නෙමෙයි. දේවල් පැනෙවිත් අවිද්‍යාවෙන්. ඒතර ලෝකෙන් ඈතර වෙන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දෙන්න. ලෝකය පැනවෙන්නේ ඇයි ලෝකෙන් ඈතර වෙන්නේ කොහොමද?
උපාදාන කියන එක පැහැදිලි නැතිකම තමයි ඔතන තියෙන ලොකුම ගැටලුව.
ඔව්. අපි කරන්න හදන්නේ උපාදානෙන් එහාට ටික නැති කරන්නේ. තණ්හාවෙන් එහාට ටික මෙහා ටික තියෙනවා.
අපි මයින් බලනවා තියෙනවා.
ඔව්. මම කියන්නේ එතකොට අහුගෙනවනේ මේ සලායතන තියෙනවා පස්සය තියෙනවා වේදනාව තියෙනවා ඈ එතනින් එහා ටික තමයි නැති කරන්න හැබැයි ඕක කරන්න බැරි දෙයක් ඇයි පස්සපච්චය වේදනා කියනවනම් නේද පස්සේ තියෙන තාක්කල් වේදනාව තියෙනවා වේදනාපච්චය තණ්හා කියනවනම් වේදනාව තියෙන කාක්කල් තණ්හාව තියෙනවා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ එහෙම ධර්මයක් බුදු කෙනෙක් පෙන්නා. අපි යෝගේ භාගයක් කඩාගෙන පටිච්ච සමුප්පාදේ භාගයකට දාගෙන
මුල නැතු.
මුල නැතු. ඒක ඔය වරද්දගත්තු දැන්. දහමට විරුද්ධයි ඒක. පොඩ්ඩක් හරි නුවණ තියනවා නම් පේනවා නේද?
ඒකටයි දැඩි ලෙස ඇටැක් කරන්න ඕන තැන.
ඔව්. නෝක මෙතෙන් දහම පැහැදිලිව තියෙන එකේ අපි මොකටද ඕක භාගයක් ගන්න? ඒක අපේ අවබෝධය අඩුවක් මිසක් දහමේ වරදක් කරන්න බෑනේ. නේද? එහෙනම් බුදුහාමුදුර වටිච්චසමුප්පාදෙන් භාගයක් දේශනා
කරනවා.
මුල කැල්ල වුන්නේ නෑ නේද උට. අපිට තේරුම් ගන්න බැරි කමට අපි ඕක දෙකකට කඩා ගන්නවා. මෙතන මේ අවබෝධය අඩුවක් ප්‍රඥාවේ අඩුවක්
මුලයක ගැලවෙන
රොකල දිගටම ගැලවෙන්නේ නැහැ. දැන් ඒ කැලල අපි විස්තර ඇතුව බලමු. ඇයි එහෙම කියන්නේ කියලා නේද? දැන් දැන් අපිට තේරුම් ගන්න අමාරුම තැනක් තමයි සලායතනය පස්සේ කියන කොටස් ටික. දැන් අපිට හිතෙන්නේ රහතන් වහන්සේටත් ඕවා තිබුණා කියලා නේද? තියෙන්න පුළුවන්ද කියලා නුවණින් හොයන්න. මොකද සලායතනය මොකද්ද සලායතන සමුදය මොකද්ද සලායතන නිරෝධය මොකද්ද කියලා අවබෝධය තුල තමයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි සූත්‍රය පස්සේ මොකද්ද පස්ස සමුදය මොකද්ද පස්ස නිරෝධය මොකද්ද කියන අවබෝධය තුලයි සම්මාදිට්ඨිය තියෙන්නේ අපි සම්මාදිට්ඨිය වොත් රහතන් වහන්සේට ඕවා තිබුණා කියන්නේ නැහැ ලෝකෙට අහු වෙලා කියන කතා ටික අහු වෙනවා ලෝකෝත්තර දර්ශනයේ එනකොට තට බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ පස්සේ නිසා ඇති වෙන දේවල් ටික නෙමෙයි පස්ස නිරෝධයක් කරන හැටි. අනිත් මත ඔක්කොම දෘෂ්ටි ටික තියෙන්නේ පස්සේ මත. ඒක තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රය. 62ක් දෘෂ්ටි තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. තදපි පස්ස පච්චයා කියලා වෙනමම කොටසක් තියෙනවා. ඕක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මෙච්චරයි කියන්නේ බුදුරජාණන්. හරි වැරදි කතාවක් නෙමෙයි. ඔය මතය ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. ඒක බුදු කෙනෙක් වෙන්නන්නේ ස්පර්ශ නිරෝධයක් වෙන්නවා. ස්පර්ශය මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශ නිරෝධය. මජ්ජේ සූත්‍රයේ තියෙනවා. ඔකේ ඇති මේ අර බල්ලගේ පොතේ ඇති ඈ. එහෙම තමයි දැන් කියන්නේ. මජ්ජේ සූත්‍රය ගැන ටිකක් විස්තරයක්. හැබැයි ඔකේ හරියටම හරි ටික නෙවෙයි. ටිකක් තේරුම් ගන්න අවශ්‍ය ටික ඒකේ තියෙනවා. එතනින් එහාට තව යන්න ඕන. මේ තේරුම් ගැනීම. එතකොට අපි බලමු දැන් සලායතන හැදෙන්නේ කොහොමද කියලා. සලායතනේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද කියලා දැනගත්තොත් සම්මාදිට්ඨිය එනවා නේද? දැන් බලන්න අපි සද්දය ඇහෙනකොට අරහි ලේනෙක් පැනෙව්වා. බල්ලෙක්ව පැනෙව්වා. නේද? දැන් බාහිර ලේනෙක් හිටියොත් අපි බැලුවොත් පේයි නේද? බලන්න නම් මොකද්ද ඕන? ඇහැ. නේද? අල්ලලා බැලුවොත් අහුවේ. කුකුලෙක් කෑ ගහනවා. ඒ කුකුලා. නේද? දැන් අපිට ඌ ඉන්නවද කියලා බලන්න අනිත් ආයතන වලින් පුළුවන් නේද? නේද? කොහමද ඒවයින් පුළුවන් උනේ? ඌ ඉන්න
තාක්කල්නේ.
ඌ බාරගත්තා. දැන් බල්ලගේ එක හිතන්නකෝ වතුරට එවිලා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියපු ගමන් දකිනනම් කොහොමත් පුළුවන්නේ. ඌට හිතෙනවා මූ හපා කෑවොත් අහු වෙනවා නේද? අල්ලන්න පුළුවන්. මුගේ ගඳක් තියෙනවා. ඉව කරලා බලන්න පුළුවන් ඉන්නාද කියලා. ඈ ඊළඟට මූ බුරණ සද්දේ අහගෙන ඉන්න පුළුවන්. ගොරෝරාද බුරණාද නේද? කන උපද්දලා ඌව අද්දකින්න පුළුවන්. නේද? හොඳට කල්පනා කළොත් එයි දැන් ඒක උදව් කරගෙන ආයතන 6න්ම වැඩ ගන්න පුළුවන්. ඒ අරමුණ අද්දකින්න පුළුවන් කරලා. නේද? දැන් නිකමට හිතන්න අපි දැන් ඔය කණෙන් සද්දේ අහලානේ අරහේ ලේනෙක් ඉන්නවා කියලා දැනගත්තේ නේද? දැන් අපිට නුවණක් තියෙනවා සද්දේ ඇහුණ හින්දා තමයි ඉතුරු ටික උනේ. සද්දේ ඇහුන් නැත්තම් ලේනෙක් හැදෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි මූලිකව අත්දැකලා තියෙන්නේ කණෙන් විතරයි නේද? ඕ පටන් ගත්තේ කණෙන් සද්දයක් ඇහිලානේ. නේද? ඕක ආයේ අත්දකින්නවා නම් අත්දකින්න පුළුවන් කණෙන් විතරයි නේද? කණෙන් කරන වැඩේ වෙන ආයතන එකකටවත් දැන් නේද? මේ මොහොතේ දැනගත්තු දේ කණෙන් අහලා නම් දැනගත්තේ ආයේ අත්දකින්නවා නම් කණෙන් අහලම නේද දැනගන්නව?
ඒ කණෙන්
නේ. ඈ?
කණෙන් අහන්න ඕනේ නෑ
මනසෙන්. මනසෙන් දැනගන්නේ කණෙන් අහන එකද? ඔව්. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කණෙන් දැනගත්තේ මොකද්ද? ශබ්දයක් විතරයි නේද? කනට ඊට වඩා දෙයක් කරන්න බෑනේ. නේද? මනසෙන් ඒ ශබ්දේ දැනගත්තා නම් ඔන්න ඒක කමන්නේ නැහැ කියත ඒක. දැන් මනසෙන් හදලා තියෙන්නේ බල්ලෙක්ව හදලා නැත්තම් ලේනෙක්ව හදලා කුකුලෙක්ව හදලා. නේද? දැන් මනසෙන් දැනගෙන තියෙන්නේ කණෙන් කරපු දෙය නෙවෙයි. නේද? ওই ශබ්දේ ආය අහනවා නම් කණෙන් විතරයි නේද අහන්න ඕනේ. කණෙන් ඇහුවේ සද්දයන්නේ. ඒක ආයත් දකිනවා නම් කණෙන් විතරනේ ඇහෙන් පුළුවන් වෙයිද? බෑ. ඇහෙන් පුළුවන් කිව්වොත් මෝඩ කතාවක්. නේද? කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ. නාසයෙන් පුළුවන් කිව්වොත් ඔය මෝඩ කතාවක්. තේරුණාද? මොකද එක ආයතනයකට එක වැඩ නම් කරන්න පුළුවන් අනිත් ආයතන එකකටවත් ඕක බැයි නං. නේද? එයා කරපු වැඩේ එයාම එපැයි ආයෙ කරන්නේ. එහෙම නෙවෙයි නම් අපි මෝඩකමට කියන කතාව. නේද? ආ දැන් බලන්න ඔන්න කණෙන් සද්ද ඇහුණා. අපි සද්ද යනවා කල්පනා කරලා ওই ලේනෙක්ගේ සද්ද. කියපු ගමන් මොකද්ද වෙන්නේ? දැන් ලේන අද්දකින්නේ කණෙන් විතරද? මනසෙන් ඇහෙන් දැකලා බැයිද ලේනෙක්වත්ද? අන්න අර ලේන ඉන්නවා තාම. ඇහෙනුත් පුළුවන්. අල්ලලා බලලත් පුළුවන්. සුවඳෙන් පුළුවන්. දිවෙනුත් සමහරට පුළුවන්. ඒ රූපේ හැටියට ඈ. ආයතන 6ම සම්බන්ධ කළා. තේරෙනවද? ඔකට කියනවා ආයතන 6 ගැට ගැහුවා කියලා. අහලා ඇති සූත්‍රයක් නේද? ආයතන හයකට ගැට ගහනවායි කියලා. චප්පාණක සූත්‍රය. ආයතන හය අර සත්තු හය දෙනෙකුට උපමා කරලා ලණු කෑලි හයකින් ගැට ගහලා ඒක එකට ගැට ගහලා තියෙනවා. ඔන්න ඔය ගැට ගැනීම කරන්නේ මෙතන. දැන් සද්ද සංඥාව කණෙන් විතරයි කියන එක අමතක කරලා ඕක ආයතන හයෙන්වත් දකින්න පුළුවන් දෙයක් බවට පත් කරනවා. ඒක කරන්නේ හිතෙන් හිතන්න ගිහිල්ලා. පැහැදිලි නේද? කනට බෑ ඕක කරන්න. කනට පුළුවන් සද්ද සංඥාව දෙන්න විතරයි. ඊට වඩා දෙයක් එයාට බෑ. මනස තමයි අපි ඔය මුලා කරලා දෙයක් හදලා ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් ස්වභාවයකට පත් කරන්නේ. ආයතන හයකට ගැට ගහනවා කියන්නේ ඕක. ගැට ගහනවා කියන්නේ අපිට වෙන ඕන ආයතනකින් ওই තියෙන අරමුණ අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි මේ චේතනාවල තියෙන්නේ අර පරණ අත්දකින් එක්ක. නේද? ඒ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ එක ආයතනකින් දීපු එක ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් දෙයක් බවට පත් කරලා. දැන් ඒකත් අවිජ්ජාපච්චය සංකාරයක් නේද? මෝඩගමට නේ මේක කරන්නේ. නේද? දැන් මේ ආයතනෙට මෙච්චරයි කරන්න පුළුවන් කියලා නුවණ තිබුණා නම් ආයි එතනින් ඉවරයි. ආයි වෙන ආයතන වලින් ඕක අත්දකින්න දෙයක් බවට පත් කරන්නේ
සංසාරයන්නේ.
අන්න හරි. ඔව්. හැබැයි අපිට මේ මට්ටමට තාම ප්‍රඥාව වැඩිලා නැහැ. හරි. එහෙනම් නුවණක් ගන්න පුළුවන් දහම අහලා. මගේ එක පොතක් ඇති උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියලා ඒ සමහරු ළඟ තිබුණා ආයතන හත ආයතන හයකට ගහන හැටි. හරි. ඒ අපි දන්නේ නැති උනාට බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ. මේ පස් දෙනෙක් ඉන්නවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒගොල්ලන්ට වෙන කෙනෙක් කරන වැඩේ කරන්න බෑ. නානා විෂයානි නානා ගෝචරානි කියලා කියනවා. ඒගොල්ලන්ගේ විෂය වෙනස්. ඇහැට විෂය, කනට විෂය නෙවෙයි නේද? නානා විෂයානි. ඉතින් නානා ගෝචරානි. ගෝචරයකෙත් ගෝචර නානත්වයක් තියෙනවා. දැන් කනෙන් ශබ්ද ඇහුවට ශබ්ද අතර නානත්වයක්. ඇහෙන් රූප විතරක් දැක්කට ඒ වර්ණ අතර නානත්වයක් තියෙනවා නේද? නානා ගෝචරානි. ඊළඟට කියනවා මේ බ්‍රාහ්මණය කියන මේ පස් දෙනා මේ අරමුණු අරන් දුන්නට අරමුණ විඳින්නත් බෑ. ඒකලන්ට අරමුණු අරන් දුන්නට ඒක විඳින්න බෑ. කවුද මේගොල්ලන්ට පිලිසරණ කියලා අහනවා. මේ මේගොල්ලෝ හරිය අසරණයිනේ නේද? එක එක ඒවා හදලා දෙනවා ඒක විඳින්නත් බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔය කියන කතාව ඇත්ත. නානා ගෝචරානි නානා විෂයානි. ඒගොල්ලන්ට පිලිසරණයිනේ මනස කියන්නේ. ආත්මනේ අපිට වඩා මොලේ තියෙනවනේ එහෙම ඒක අහලා නිකන් ඉන්නේ ඊළඟට අහනවා මනසට පිළිසරණ කවුද? මම උත්තර ටික කියන්නම් පස්සේ ඇයි කියලා හොයාගන්න. මනසට පිළිසරණ සතිය කියලා බුදුරජාණන් වහන්සේ සතිය. සතියට පිළිසරණ කවුද කියලා අහනවා. විමුක්තිය. සතියට පිළිසරණ විමුක්තිය කියන්නේ. විමුක්තියට පිළිසරණ කවුද කියලා අහනවා. ඔව් විමුක්තියට පිළිසරණ නිවන. අහන ප්‍රශ්න ටික අහනවා. ඊළඟට අහනවා නිවනට පිළිසරණ කවුද? එතකොට කියනවා ප්‍රශ්න ඉක්මවා. හැබැයි මේ බ්‍රාහ්මණයා යනකොට බුදුරජාණන් වහන්සේ කියන ඔය බ්‍රාහ්මණයා දැන් මැරුණොත් ආයි මේ ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී. හැබැයි නුවණින් ওই ටික විවසුවත් තියෙනවා ඒ අඩු ගානේ අනාගාමි වෙන්න. හරිය. ඒ කියන්නේ කොහොමද සෝවන් වෙන්න ඕන ටික. දැන් ඒකත් මම මතක් කළේ මේ දැන් ආයතන හය අපේ මෝඩකමට අපි ගැට ගහන ගතියක් තියෙනවා. ඒක ආයතනයකට අර ගෝචර විෂය වෙනස් නානා විෂයනි නානා ගෝචරානි කියන අවබෝධය අපිට නැහැ. අවබෝධය තිබුණට මේ මේ හයම ගැට ගහන ගතියෙන් මිදිලා නැහැ. නේද? ඔව්. පරණ පුරුද්දට ඔව් ලෝකෙට අහු වෙනවා. හරි. එතකොට බලන්න දැන් දැන් කණෙන් අරන් දෙන දේ වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් මට්ටමකට ගේන තත්වයක තමයි අපේ මනස වැඩ කරන්නේ. ඒක තමයි අවිද්‍යාව. හරි. ආයතන ගැන සිහිය නුවණ නැහැ. හරි. ඒකට එක පැත්තකින් නුවණක් එන්න ඕන එක ආයතනකින් කරපු වැඩේ ආයේ වෙන කිසිම ආයතනකින්
වෙන්නේ
නැහැ. හරි. අත්දකින්න නම් බැරි වෙලාවත් ඒ ආයතනෙන් විතරමනේ. අපි හිතමු මේ වගේ සද්දයක්වත් ආයේ අහන්න නම් කණෙන් විතරනේ ගුරුවා නේද? ඒ ඔහොම නුණක් එන්න ඕනේ. එහෙනම් ඇහෙන් දැකපු එක ආයේ දකින්නවා නම් ඇහෙන් විතරයි. වෙන අනිත් ආයතන වලින් ඕක අත්දකින්න බැරි වෙනවා. නේද? ඒ වුණාට අපි ඉන්නේ එක ආයතනකින් ගන්න එක තව ආයතනකින් අත්දකින්න පුළුවන් කරලා. දැන් මේ ඇහෙන් දැකපු පොත අතින් අල්ලන්න බැයිද? අපේ මානසික මට්ටමට පුළුවන්. නේද?
වර්ණ රූපයක් නැහැ
නේද? ඇහැරන් දුන්නේ වර්ණ සටහනක් කියන තැන නුවණ නැහැ, සිහිය නුවණ නැහැ. නේද? අපි දෙයක් හදලා එළියෙන් තියලත් ඉවරයි. එළියෙන් තියපු ගමන් ඒක අල්ලන්න පුළුවන්. ඒකට ඇහෙන් කරපු වැඩේ අතිනුත් කරන්න පුළුවන්. හරියට කණෙන් කරන වැඩේ ඇහෙනුත් කරන්න පුළුවන් කිව්වා වගේ නේද? ඒක මුලාවක් නේද? ඒක තේරුම් ගන්න. ඒත් අපි මුලා වුණා නම් මුලා වුණා කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි මුලාවෙන් මිදෙන්න පුළුවන්. ඔව්. ඒත් මේ ඇත්ත තේරුම් ගන්න, මේ පවතින ඇත්ත තේරුම් ගන්න විදිහක් බුදු කෙනෙක් පෙන්නලා දෙනවා. හරි. අමුතු දෙයක් නෙමෙයි. ටිකක් නුවණින් බලන්නයි මේක තියෙන්නේ. අපේ පුරුද්ද දාලා බැලුවොත් හරියන්නේ
නැහැ. ඒක
උපත් ගන්න පුළුවන්ද කියන එකයි ඒක ඇත්තයිනේ අපි හොයන්න ඕනේ. අපි මුලා වෙන තාක්කල් මනසට පුළුවන් උපද්දන්න. දැන් මෝඩකම තියෙන තාක්කල් වතුරට ඉබෙන බල්ලාගේ බල්ල උපද්දන්න පුළුවන් නේ මනස.
ඉතුරේ ආයතනත් ඉතුරේ
ඔව් මෝඩකම තියෙනකම් උපදිනවා කියන එක මතක තියාගන්න. නිකන් නෙමෙයි උපදින්නේ.
මේ මෝඩකම නිසා නේද?
ආයතන මුලාව තියෙනකම් අවිද්‍යාව තියෙනකම් උපද්දන. අවිද්‍යාව නැති වුණොත් එතකොට උපද්දන්න බෑ. දැන් මැජික් කාර් එකක් මැජික් පෙන්නනවා. අපි හිතමු මැජික් කාර් එකක් ඇවිල්ලා දැන් මැජික් පෙන්නනවා. එයාට මැජික් පෙන්වන්න පුළුවන් අපි යෝග කරන හැටි නොදන්නා තාක් කල් විතරයි. අපි දැනගත්තොත් ඔක කරන්නේ කොහොමද කියලා එයාට පුළුවන් ද අපි රවට්ටන්න. ඊට පස්සේ මැජික් ෂෝ එකක් නැහැ.
එයා වංචාවක් කරනවා කියලා.
තේරෙනවද? අවිද්‍යාව තියෙන තාක්කල් පුළුවන් රවට්ටන්න. ඔක තමයි මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. අවිද්‍යාව තියෙනකන් ඕගොල්ලෝ ලෝකෙට අහු වෙනව, දුකට අහු වෙනව.
ඒකද විඥාණයට මේ මැජික් කාර්යයක් කියලා කියන්නේ.
ඔව්. දැන් ඔතෙන් තමයි එන්න ඕනේ. විඥාණයට බුදුරජාණන් වහන්සේ කියන්නේ මායාකාරය. නේද? මායූපමංච විඥාන. මායාකාරය තමයි උපමා කරන්නේ විඥාණයට. අර සංඥාවට මිරිඟුව කිව්වා වගේ විඥාණයට උපමා කරන්නේ කවුද? මායාවයි. මැජික් කාර්ය. එතකොට අපි මේ තාක්කල් මොනවා හරි දැනගත්තා නම් දැනගත්තේ විඥාණයෙන්. මම මුලින්ම පටන් ගත්තේ විඥාණය කියන්නේ මොකද්ද? දැනවත් කරන ගතිය, දැනගන්න ගතිය. එයාට බුදුහාමුදුරුවෝ කියනවා මායාකාරය කියලා. මායාකාරය ජීපු ටික තමයි අපි මෙච්චර කල් දැනගෙන තියෙන්නේ. ඒකට තමයි අපි ලෝකේ කියලා බාර අරන් තියෙන්නේ. මායාකාරය කියලා දන්නේ නැහැ. නේද? එයා අපිව මුලා කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැන් ඒක හොයාගන්න වෙනවා. නේද? ඒක හොයන්න වෙන්නේ බුදුදහමෙන්ම තමයි ඉතින්. නේද? අපිට වෙනම හොයන්න බෑ. දැන් අපි ඉන්නේ ඇහැයි රූපෙයි තියෙන හින්දා විඥාණයෙන් ඕක දැනගත්තා. තින්නම් සංගති පස්සෝ. නේද? දැන් ටිකක් කොහොම ආයතන ගැන නුවණින් බලනකොට එළියේ රූප තියෙන හින්දාද ඔක උනේ? නෑ. බාහිර රූප ඔක්කොම අපි විද්‍යාවෙන් හදලා එළියෙන්
තියෙනවා.
එහෙනම් මේ බාහිර රූප තියෙන හින්දා වුණා කියන එක බොරුවක්. නේද? හැබැයි ওই නුවණ නිකන් නෙමෙයි එන්නේ. බහිද්ද රූපේ කායනුපස්සීව හිටින හිටියොත්. නේද? අන්කේ බහිද්ද රූපයක් තියෙනවා නම් කායනුපස්සීව. ඒ කියන්නේ සමුදේ බලබලා ඉන්න ඕන. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති වුණොත් දවසක නුවණක් එනවා. ඔය එළිය එක රූපයක්වත් තියෙන්න බෑ. මේ මෝඩකමට හදලයි එළියෙන් තියලා තියෙන්නේ. නේද? එහෙම නුවණක් ඇයි නේද?
මේ නීතිය
කරා. ඒ කියලා නිකන් ඉන්නේ. හිතා ගන්න පුළුවන් නේද? මේ අවිද්‍යාව නැති වුණොත් අපි එළිය රූප පනවන එකක් නැහැ කියලා හිතෙනව නේද? මේ නුවණටවත්. නේද? මේ කලින් ටික තේරුම් ගත්තා නම් එහෙම අවබෝධයක් එන්න ඕන ඈ. අන්න දැන් විමසන්න ඕන. එළිය රූප එකක්වත් නැති වුණොත් ඇහැක් කොන වෙයිද? මොනවද දැකෙන්නේ? දැන් බාහිර රූප එකක්වත් පිහිටියේ නැත්තම් නිකමට හිතන්නකො. ඇහැට වැඩක් තියෙන්නේ. ඇහැක් කියන එකට තේරුමක් තියෙයිද දකින්න දෙයක් නැත්තම්? නෑ නේද? එය හිතා ගන්න අමාරු වෙනාට එහෙම හිතුවොත් එහෙම වෙන්න ඕන නේද? ඔව්. එහේ ඕන රූප බලන්නනේ. ඒ රූප මෝඩකමට පනවපුවනා
ඔක්කොම.
අත්තිකායෝතියා 50 සතිපච්චු වටිතා වුණා.
නැති වුණා.
දැන් ඇහැට වැඩක් නැති වෙනවා. මේ රූප තියෙන තාක්කල් නෑ ඕන එන්නේ බලන්න නේද? අපිට එළඹ සිටි සිහියක් පිහිටියොත් ඕවත් මෝඩකමට පනවනවා ඒවා කියලා. නෑ හේ වැඩ නවත්තන්න වෙනවා ඒකට.
අවසරයි
එහෙම විඥානේ උපදින්නේ කොහොමද? ඇහැයි රූපෙයි නිසායි චක්කු විඥානේ උපදින්නේ. චක්කොංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානේ. ඇහැයි රූපෙයි තිබුණ නැත්නම් විඥානේ උපදින්න පුළුවන් නේද? බෑ.
කනක් නෑ
භූමියක්. මායාවට රැවටෙන අය නැත්තම් මායාකාරයට වැඩක් නෑ තියෙනවා. මැජික් කාර්යයක ජොබ් එක ඉවරයි. බලන්න කවුරුත් නෑ. කවුරුත් රැවටෙන්නේ නැත්තම්
මැජික් කාර්යය
නෑ. ඔව්. දැන් විඥාණයට මායාව කරන්න බෑ ඉනං. නේද? එයාට දර්ශනය කරන්න දෙයක් නැත්තම්. එයාට මවල පෙන්වන්න බෑ ඉනං.
ඈ?
ඔව් දැන් එයාට මොකුත් හදලා පෙන්නන්න බෑ. මේ සංකාර කිව්වත් හරි අනිදස්සනයි කිව්වත් හරි.
අනිදස්සනයි.
එයාට දර්ශනය කරන්න දැන් දෙයක් නෑ. පෙන්නන්න දෙයක් නැති වෙනවා. අනිදස්සන.
අනිදස්සන.
රහතන් වහන්සේ එහෙමයි. විඥානං අනිදස්සන.
ආයතන
නිරෝධය.
වැඩ කරන්නේ නැද්ද?
ඔය ප්‍රශ්නේ මෙහෙමයි.
මම
උත්තරේ දෙන්න හදන්නේ. දැන් අපි වතුරේ ඉන්න බල්ලා ගැන ප්‍රශ්නයක් අහනවා. ඔය බල්ලා කෑම කන්නේ නැද්ද? ඔය බල්ලා බුරන්නේ නැද්ද? අහන්න පුළුවන්. මම මොකද්ද කියන්න තියෙන්නේ? අර බල්ලා ඇවිල්ලා අපෙන් අහනවා. අර වතුරේ ඉන්න බල්ලා. ඌට බඩගිනිද දන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ඒ එතෙන්ට එන්න ඕන දැන් ඒ අවබෝධය එනවා මේක දකිනකොට. හරි, දැන් සමහර ප්‍රශ්න තියෙනවා අපි මේ දෘෂ්ටිගත වෙලා අහන ප්‍රශ්න වැරදි. ඒවට උත්තරත් නැහැ. ඒවට කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න කියලා. එහෙම જાතියක් තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කායනුපස්සනාව ගැන නුවණක් එන්න. කායනුපස්සනාව තියෙන්නේ මොකදද? නචින්ච ලෝකේ උපාදීති. අනිස්සිතෝච විහෙරති. එතකොට අපි ඇසුරු කරන ටික ඇසුරු කරන්නේ නැති වෙනවා ප්‍රඥාව එනකොට. හරි, බාහිර රූපේ පිරිසිඳ දකිනකොට බාහිර රූප ඇසුරු කරන්නේ. ඒවා පනෝගත්තු ඒවා කියලා නුවණක් එනවා. ඔය කතාව අජත්ත රූපෙටත් තියෙනවා. කායනුපස්සනාය දෙනවනේ. ඉති අජත්තං ආගාය කායනුපස්සී. අපි තාම බහිද්ධාවායක විතරයි පෙන්නේ. බුදුරජාණන් වහන්සේ ওই જાති දෙකටම බලන්න කියනවා නේද? මෙතන අපිට වාසියක් තියෙනවා. අජත්ත හෝ බහිද්ධ හෝ එකක් ඇත්ත දැක්කොත් අනිත් එකත් අවබෝධ වෙනවා. දැන් මම පෙන්නේ බහිද්ද එකෙන් බලලා අජත්ත එකට එන්නේ නැහැ. බහිද්ද රූප එකක්වත් නැති වුණොත් අජත්ත ඇහැ වැඩක් නැහැ. ඔය වගේම අපිට අජත්ත රූපෙන් ඇත්ත දැකගෙන ගියොත් බහිද්ද ඒවා පැනවෙන්නේ නැහැ. ඕක මේ ධර්මයේ තියෙනවා. අජත්ත ආයතන බහිද්ද ආයතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. අහලා ඇති. ඇහත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අපිට ඔය අවිද්‍යාව මොකද්ද කියලා හොයාගන්න බැරි කම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය පාඩම් කරලා නම් ඇති. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. නේද? ඔය අහලා තියෙනවා මම දන්නවා. ඒ මොනවද කියන එකදයි දන්නේ නැත්තේ. අවිද්‍යාව කොහෙද තියෙන්නේ කියන එක හොයලා නැහැ. අවිද්‍යාව අහුවෙන්නේ සම්මා දිට්ඨිය පැත්තෙන් ආවොත්. දැන් අපි ඒක දැන් අජ්ජත් ආයතනේ තව ටිකක් බලමු. දැන් මේ අපිට පරීක්ෂණේ තියෙන්නේ වර්තමානෙනේ. අතීතය ගැන හොයලා වැඩක් නැහැ. අතීතේ ගිහිල්ලා. අනාගතය ගැන හොයලා වැඩක් නැහැ.
ලැබිලා.
අනාගතේ ඇවිල්ලා නැහැ. නේද? අපි වර්තමානයේ ඇහැගෙන හොයලා බලමු දැන්. නේද? ආ දැන් ඇස් තියනවද තමන්ගේ? තියනවා නේද? කොහොමද දන්නේ ඇහැ තියනවා කියලා? පේනයි. නේද? දැන් අපි හිතමු මේ පොත පේනවා නේද? දැන් ඇහක් තියනවද නැද්ද? තියනවා. ඇහැ තිබුණා හින්දා නේ පේනු. ඇහැ වැඩ කළේ නැත්තම් පේන්න බෑනේ. නේද? හරි. අන්න දැන් අපිට තියෙන ඇහැ කියලා රූපයක්. ඇහැ තියෙනවා කියලා දැනගත්තානේ. අන්න ඉති රූපන්. දැන් මේ අජ්ජත් රූපය. ඒක බුදුරජාණන් වහන්සේ ඔන්න අජ්ජත් රූපේ ඇත්ත දකින්න වැඩ පිළිවෙලක් දෙනවා දැන් නේද? ඉති අජ්ජත්තං වා කාය කායනුපස්සී විහෙරති වෙන්න. මොකද්ද වැඩ පිළිවෙල? මතක නැහැ. රූපයක ඇත්ත දකින්න වැඩ පිළිවෙල මොකද්ද? බහිද්දේකට මෙච්චරක විස්තර කරලා අජ්ජත් ඉති රූපං ඉති රූපස් සමුදය. එහෙම නැත්නම් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් නේද? දිසතිපට්ඨානේ ඕකනේ කියන්නේ. දැන් අපි ඇහි සමුදය හොයාගන්න ඕන නේද? ඇහි ඇත්ත දකින්න නම් ඇහැ හටගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. නුවණින් හොයන්න ඕන. නේද? කොහොමද ඇහැ හැදිලා තියෙන්නේ? දේමස් නහර වරව මේවා තින්ද හැදුනා කියලා විද්‍යාඥයෝ හොයනවා. සතර මහා ධාතුයෙන් හැදිලා රූප කලාප වලින් හැදිලා. දැන් ඔය බාහිරෙන්ද තමන් තුලින්ද හොයන්නේ? බාහිර. බාහිර. බුදුහාමුදුරුවෝ පෙන්නේ කොහොමද? සමුදේ කොහෙන්ද හොයන්න කිවි? තමා තුලින්. නේද? එහෙනම් අපිට හොයන්න වෙනවා ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? නේද? දැන් බලන්න මේ මොහොතේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? පේන නිසා. මොකද්ද පේන්නේ? පොත. ඇහැ පේනවද? ඇහැ පේන්නේ නැහැ නේද? මේ මොහොතේ Tamanට ඇහැ පේනවද? කවුරු හරි ඉන්නවද පේන්නේ? නැහැ. දැන් වර්තමානයේ අපි ඇහැ තියෙනවා කියලා දැනගෙනනේ. දැනගත්තේ කොහොමද කියලා හොයන්න. ඇහැ පෙනීලා නෙමෙයි දැනගෙන තියෙන්නේ. හොඳටම විශ්වාසයි නේද? එහෙනම් කොහමද ඇහැ තියෙනා කියලා දැනගත්තේ? එහෙනම් දැන් නුවණින් හොයන්න. පේන නිසා.
ඇහැ
පෙනුනේ පොතක්. ඇහැ පෙනුන්නේ නැහැ. ඒ පේන නිසා තමයි ඇහැ තියෙනවා කියන්නේ. එහෙනම් ඇහැ දැකලාද කිව්වේ පෙනීම ගැන කල්පනා කරන්න ගිහින්ද ඇහැක් තියෙනවා කියන්නේ? පෙනීමේ සිද්ධිය ගැන කල්පනා කරන්න නේද? පෙනුනේ මොන ආයතනෙන්ද? චක්කාය. කල්පනා කළේ මොන ආයතනෙ? මන ආයතන. දැන් ඇහැ හැදුවේ චක්කායතනේද මන ආයතනේ? දැන් Taman දැනගත්තු ඇහැ හැදුවේ පෙනීමේදී ඇහක් දැක්කද නැත්නම් කල්පනා කරන්න ගිහින් ඇහක් කල්පනා නේද දැන් ආයතන පිරිසෙන ඕන ආයතන අඳුරගත්තා ඇහ තියෙනවා කියලා දැනගත්තේ පේන හින්දා පේ ඈ පෙනුන්නේ නැහැ නේ ඇහැ එහෙනම් පෙනීම ගැන හිතන්න ගිහිල්ලා නේද අපේ හිතනම් ඇහක් තියෙන්න ඕන කියලා ඒක මන ආයතනේ වැඩද චක් ආයතනේ වැඩද මන ආයතන තේරෙනව නේද මන ආයතනෙන් හදන මන ආයතන ක්‍රියාව මොකද්ද මන ධම්ම
මනෝවි
ධම්ම කියන ඒව අල්ලන්න පුළුවන්ද එළියේ තියෙන්න පුළුවන්ද
බැ
මෝඩකමට නේද මන ආයතන ගැන සිහියනුනේ නැති කමට නේද එළියේ හැක් පටවලා තියෙන්නේ ශරීරේ තියෙන හැක් පැනේ භෞතික හැක් පැනෙන්නේ මෝඩකමට නේද දැන් පේනවද ඇහි සමුදේ ආයතන මුලාව නේද දැන් පේනවද අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇහක් පනෝගෙන කියලා අවිද්‍යාවෙන් කරපු සංස්කාරයක් කියලා ආයතන පිළිසෙන් දැක්කොත් ඔවා පේන්නව නේද නේද ඒකත් නුවණින් දකින කෙනාට ඔන්න කායනුපස්සනාව වඩන්න පුළුවන් කෙනාට පුළුවන්. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. මෙච්චර කල් මේ ශරීරේ තියෙන හැක් කිව්වට ඕකත් හිතෙන් හදලා එළියෙන් තියලා නේද? නේද? අජ්ජත්ත කාය හිතෙන් හදලා එළියෙන් තියලා නේද? අවිද්‍යාවෙන් කරපු සංස්කාරය. පේනවද? තත්ියාගෙන ඔබ දකින්න පුළුවන් නම් සම්මා දිට්ඨිය. බේසික අසුරයන් නෙවෙයි. හරියට සම්මා දිට්ඨිය ඇති වුණත් එහෙම සෝවාන් නොවි මැරෙන්නේ නැහැ. එහෙනම් සාහතිකයක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. හරියට දකින්නත් ඕ. හරි. ඒකට බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව වඩන්න කියන අජ්ජත්ත රූපෙට නේද? මොනවද අජ්ජත්ත රූප කියන්නේ? ඇස කන නාසය දිව ශරීරයට නේද අජ්ජත්ත කියන්නේ. ඉතින් අජ්ජත්තං වා කායේ කානුපස්සී වෙන්නලු මේ මේක තමයි එකම මාර්ගය. වෙන විදිහක් නැහැ. සතර සතිපට්ඨානේ නේද? කායනුපස්සනාව. කායනුපස්සනාව වඩලා තියනවද? වඩලා ඇති ලෝකෙට ඇති විදිහට නේද? බුදුහාමුදුරෝ කියපු විදිහට නම් නෙමෙයි. වෙනාද වෙනස? හ්ම්. සෝවාන් වුණොත් තමයි පුදුමයි. බුදුහා බුද්ධ දේශනාව පැත්තක තියලා අපිට ඕන කායන ප්‍රශ්න අපි වඩනවා. නේද? තේරෙනවද මේව පැහැදිලි නැත්නම් අහන්න. මොකද මේව ප්‍රශ්න කරන්න ඕන විමසන්න ඕන. ඉති අජ්ජත්තං ආකායේ කානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කානුපස්සී විහෙරති කොහොමද කායනුපස්සනා විහෙරති වෙන්නේ සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති ඒතර සමුදය මතක තියාගන්න ලෝකෙට අයිති විදිහ සමුදයකුත් තියෙනවා ලෝකෙන් එතර වෙන විදිහ සමුදයකුත් තියෙනවා ඒ බුදු කෙනෙක් පෙන්වන්නේ සමුදය තමන් තුලින් ලෝකයේ ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි තමන් තුලින් දකින එදාට තමයි විදර්ශනාව පටන් ගන්නේ එතකන් අපි බාහිරෙන් ඔය තාක්කල් අර බුදු කෙනෙක් පහළ වෙන්නත් කලින් තිබුණ ටික තමයි ඔය කර කර
ඉන්නේ.
තින්නම් සංගති පස්සෝ හොඳයි. දැන් චක්කු සම්පස්සේ කියනකොට ಜಾති තුනක් ඕනේ නේද? මොනවද වන? ඇහැයි රූපේ චක්කු. නේද? විඥානේ උපදින්නේ මොනවා හින්දාද? ඇහැයි රූපේ නිසා. ඇහැයි රූපේ තිබුණත් විඥානේ පහළ වෙනවා. ওই තුන තිබුණත් පස්සේ සිද්ධ වෙනවා. පස්සපච්චය වේදනා සංඥා ඔක්කොම ටික හැදෙනවා. නේද? ඔක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ලෝකෙන් එතර වෙන විදිහ. නේද? දැන් නුවණක් ආව නේද රූපය අවිද්‍යාවෙන් කරපු සංස්කාරය. මේ ආයතන මුලාව නිසාම එළිය පනවපු එක. ඇහැ කියන එකත් අවිද්‍යාවෙන් කරපු සංස්කාරය. නේද? සිහිය නොවන පිහිටියා නම් එහෙම ඔවා පනවයිද? ඔවා උපාදාන කරයිද? නෑ. ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඥානේ උපදීද? නෑ. එදාට පස්සයක් හටගනීද? පස්සයක් ගැන කතා කරන්න පුළුවන් ඇයිද? තින්නම් සංගති පස්ස. බැ. ඔය ටික කියලා තියෙනවා මදුපිණ්ඩික සූත්‍රය. අපිට අහන්න නොලැබෙන එකයි ප්‍රශ්න. මදුපිණ්ඩික සූත්‍රය ඔයගොල්ලෝ පළවෙනි එක අහලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. තින්නම් සංගති පස්ස. පස්සපච්චා වේදනා. යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං ප්‍රපංචේති. ප්‍රපංච කියලා જાතියක් හදනවා. ඈ? තතෝ නිදානං. ඔන්න ඕක තමයි නිදානේ. මේ නිදානේ මොකද්ද කියලා හොයාගන්න. හොයාගත්තොත් නිදානේ හම්බ වෙනවා. නිදානේ කියන්නේ හේතුව නිදානේ. අපිට නිදානයක් වෙනවා හොයාගත්තොත්. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මේ හේතුව කිව්වේ? මේක තමයි හේතුව. ප්‍රපංච හදන එක කොහමද ප්‍රපංච හැදුනේ? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඥාන. ඇසත් රූපෙත් නිසා චක්කුඥානෙ පහළ වුණා. ඒ තුනේ එකතුව පස්සය. පස්සය නිසා වේදනාව හටගත්තා. යං වේදේති තං සංජානාති. ඒක අඳුරගත්තා. යං සංජානාති තං විතක්කේ. ඒක ගැන කල්පනා කළා. කල්පනා කරලා ප්‍රපංච හැදුවා. ඔය කියන්නේ ලෝකයා ඉන්න තත්ත්වේ. හරි. නෑ නෑ ඔය ටික තියනවා දැන්
ගණන් එපා කියලා ඉතින් ඕක ඇත්තට නෑ ආකාරයට තේරෙන්නේ
පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඉතුරු ටික අහගන්නකෝ දැන් මදුපිණ්ඩික සූත්‍රය ඕක එක කෑල්ලක් විතරයි ඊට පස්සේ තියෙන ටික කතා කරන්නේ නෑ ඒකයි මම කියන්න හදන්නේ ඊළඟ ඡේදේ තියෙනවා කියවලා බලන්න මදුපිණ්ඩික සූත්‍රය හරි ඊළඟ ඡේදේ තියෙනවා චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති සති කියන්නේ ඇති කල්හි ඉමස්මින් සති කියන්නේ එක කියන්නේ මොකද්ද? ඇහැ ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥානය ඇති කල්හි. හරි? චක්කොස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. මෙතන හරි වැදගත් නะ. පස්ස පඤ්ඤත්තිය. පස්සය කියලා ප්‍රඥප්තියක්. පඤ්ඤාපෙස්සති इति පනෝ ගන්නවා. පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සති इति පස්සය කියලා ප්‍රඥප්තිය පනෝ ගන්නවා. එතනින් නවත්තලත් නැහැ. තාන මේතං විජ්ජති. මෙන්න මෙහෙම දෙයක් විද්‍යමානයි. පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති කියලා කියන්නේ. පනව ගන්නවා කියලත් නෙමෙයි. මොකද්ද මං ආයේ කියනවා. ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥානේ ඇති කල්හි පස්ස පඤ්ඤත්තිය පනව ගන්නවා කියන සිද්ධියක් විද්‍යමානයි. කාටද විද්‍යමාන වෙන්නේ? නුවණ තියෙන කෙනාට. ඈ බල්ලා මෙහෙම දෙයක් කරනවා. ඇහැ ඇති කල්ලි රූප ඇති කල්ලි ඒක දැනගන්න චක්කු විඥාන ඇති කල්ලි පස්ස පඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් අපිට දකින්න පුළුවන් විද්‍යමානයි. හරි. පස්ස පඤ්ඤත්තිය සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සති इति ඨානමේතං විජ්ජති. පස්ස පඤ්ඤත්තිය ඇති කල්ලි වේදනා පඤ්ඤත්තියකුත් පනෝ ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. ඔන්න ඔහොම යනවා ප්‍රපංච දක්වා. මේක දිග වැඩි හින්දා කියන්නේ ඕ වචනමයි තියෙන්නේ. ප්‍රපංච පඤ්ඤත්තිය පනෝ ගන්න හැටි දක්වා ඔහොම කියනවා. මේ මුල කෑල්ල තමයි මේකේ වැදගත්ම තැන. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්ලි පස්ස පඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. ඔහොම ආයතන හයටම කියනවා. මම ඇස ගත්තට ආයතන හයටම ඔබ කියනවා. ඊළඟ තේදි ඊළඟ පරිච්ඡේදයට යනකොට මදුපිණ්ඩික සූත්‍රෙමයි ඈ කියනවා චක්කුස්මින් අසති ඉස්සලගේ සති කියලා දැන් කියන අසති රූපේ අසති චක්කු විඥානේ අසති ඇහැ නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි අර සිද්ධිය පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සති इति නේතං තානං විජ්ජති දකින්න බෑ එහෙම එකක් විද්‍යමාන නැහැ පස්සපඤ්ඤත්තිය පනවනවා කියන එක විද්‍යවන්න වෙන්නේ නැහැ. ඔහොම ආයතන හයටම ඒක යනවා ප්‍රපංච දක්වා. මේ ඊළඟට පස්සපඤ්ඤත්තිය නැත්නම් වේදනාපඤ්ඤත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. එහෙම කියාගෙන යනවා. හරි. දැන් මේ කියන්නේ මොකද්ද? කොයි වෙලාවද මේ ඇහැ නැත්තේ, රූප නැත්තේ, චක්කු විඥාන නැත්තේ? ඔන්න ඔහ ගන්නවා.
කොයි වෙලාවද නැත්තේ?
මරුණාට පස්සේද නිින්ද ගියාවද?
මේ
මොහොතේ ඇහෙන් දකින මොහොතේ. ඇහෙන් දකින මොහොතේ අවිද්‍යාව නැත්තම් අවිද්‍යාවෙන් පණෝනේව නැහැ. ඒ රූපේ නම් දැන් හිතා ගන්න පුළුවන් නේද? මේ මොහොතේ සිය නෝන පිහිටියටන් එළියේ බල්ලෝ පණවන්නේ නැහැ නේ. එළියේ රූප පණවන්නේ නැහැ නේද? එතකොට අසති කතාවක් පේනවා නේද? රූපේ අසති. ඔය වගේම අපි අජ්ජත් ආයතන වලටත් සිය නෝන පිහිටියනම් ඒව පැනවෙන්නෙත් නැහැ නේද? අවිද්‍යාවෙන් නම් ඒව හදන්නේ. අවිද්‍යාව නැත්නම් ඒව පැනවෙන්නේ නැහැ නේද? එහෙනම් අසති කතාවක් තියනවා නේද? එතකොට ඇහැයි රූපේ නැත්නම් චක්කු විඥානේ හටගන්නේද?
නෑ.
චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. දැන් පස්ස පඤ්ඤාත්තියට මොකද වෙන්නේ? මේව දෙයක් පණවනවා කියන එකක් කතා කරන්න බෑ විද්‍යමාන වෙන්නේ. තන්නහම ධර්මතාවයක් පෙන්නනවා. මනෝ විඥානෙටත් ඔහොමම කියනවා. ආයතන හයටම චක්කු විඥානේ නිසා මනෝ විඥානෙන් කරන් ටිකක් නෑ.
අන්තිමට
ඊට අමතරව මනා යතනි විදිහටත් ඔය කතාව වෙන්න.
කොටස් දෙකක් හැටෙන්නේ සර්. ඔව්. ඉගෙන මනා යතනි වෙනම ආයතනයක් හැටෙට.
වෙනම ආයතනයක් විදිහට දැන් හිතෙන්ම හිතෙන් දැන් මතක් කරගන්න සිද්ධියටත් ඕක හරි. එතකොට ඔන්න ඔහම ධර්මතාවයක් මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. අපිට දැන් ඔය අහන්න නොලැබෙන එකට කරන්න දෙයක් නැහැ. තමන්ගේම පින අඩුකමට වෙන්නේ නැති. හැබැයි ඉතින් අපිට ත්‍රිපිටකේ තියෙනවා කියෝල බලන්න. මදුපිණ්ඩික සූත්‍රේ කියවන්න. මෙහෙම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ප්‍රශ්න කරන්න. ඇයි මෙහෙම කියලා තියෙන්නේ?
අර කොච්චර කියවුවත් මේ වගේ
මජ්ක්‍ධිමනිකාය. හරි වැදගත් සූත්‍රයක්. සූත්‍රේ දිගයි. ඉතින් ඒ වුණාට අපි ওই කොටස් ටික හරියව
කරන්නේ නැහැ
නේ. ඒක තමයි ප්‍රශ්නේ. මගේ 8 වෙනි පොතේ ওই ටික තියෙනවා. කවුද 8 වෙනි පොත කියවලා ඇවිල්ලා. ඔය කතා කරන්න නැති කොටස් අපි පෙන්නලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම සූත්‍රවල තියෙනවා මේක හොයන්. දහම වැහිලා තියෙන්නේ ඕවා නැති හින්දා. ඔය වගේ හැම පොත්වල තියෙන සූත්‍රමයි මම සාකච්ඡා කරන්නේ. ඒවා පාලියෙන් බලන්න පුළුවන්. මේවා තියෙනවද කියලා. ඔය තේරුම් ගන්න බැරි ඒවා කතා කරන්නේ. ඔකයි වෙලා තියෙන්නේ. ඔක කිව්වොත් තේරුම කියන්නේ නැහැ. දැන් කොහොමද ඇස නැති කල්ලි රූප නැති කල්ලි කතා විස්තර
කරන්නේ?
පටිච්ච සමුප්පාදය දන්නේ නැත්නම් නිරෝධ ඥානෙ නැත්නම් ඔවා විස්තර කරන්න බෑ.
දැන දැක
දන්නේ නැති දෙයක් කියන්න ගියත් ඔක ප්‍රශ්න කරනකොට උත්තර දෙන්නේ කොහොමද? ඇයි මෙහෙම කියලා තියෙන්නේ කියලා
අහන්න
ගන්න. අනිත්‍ය සංඥා සූත්‍රෙත් ඒ වගේ. දැන් ඔය ඇහෙන්නේ නැති හින්දා තමයි එක එක්කෙනාට මේ අනිත්‍ය එක එක තේරුම් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. දහම විකෘති
කරනවා.
මේ දහම සම්මාදිට්ඨිය එන කෙනාට මේක වරද්දන්න බෑ. අනිත්‍ය කියන්නේ දැන් ඔන්න තේරුම ඒ ඉති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් සත්තංගම සමුදේ තියෙනකන් ඕක තියෙනවා සමුදේ නැත්තම් පැනවෙන්නේ. එතකොට අපේ මෝඩකමට නේද නිත්‍ය කරලා තියෙන්නේ? මොහතකට හරි වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ මෝඩකමටනේ. ඒක ඇත්ත අනිත්‍යයි. නිත්‍ය කරන්න බෑනේ. ක්ෂණයකටවත් නිත්‍ය සංඥාවෙන් ගන්න බෑනේ. ඒකදක බල්ලා ක්ෂණයකට හරි හතරක් නිරුද්ධ වුණොත් එහෙම වෙන කතාව. ඒ ක්ෂණයට නිත්‍යයි. ඒ ක්ෂණයට පිහිටලා. දැන් මේක පිහිටවන්න බැරි. ක්ෂණයකටවත් නිත්‍ය කරන්න බැරි කතාව තමයි අනිත්‍ය කියන්නේ. අපි ලෝකයා ඉන්නේ නිත්‍ය සංඥා. නිත්‍ය සුඛ සුභා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඕක අනිත්‍යයි. නිත්‍ය කරන්න බැරි දෙයක් ඔය නිත්‍ය කරගෙන ඉන්නේ. තේරෙනව නේද? වතුරේ බල්ලෙක් මොහොත් ක්ෂණයකටවත් බලන මොහොතටවත් පැනෙව්වොත් මෝඩකම නේද? නිත්‍ය කළා. නිත්‍ය කරන්න බැරි එක අනිත්‍ය. හරි. ඒක තේරෙන්නේ අර ඉති රූපං ඉති රූපස් සමුදය අත්තංගම කියලා කරුණු තුනක් බලන්න කිව්වේ ඇයි ඒකට අනිච්ච සංඥාව වඩනවා කිව්වේ මේ වෙනස් වෙනවා බලන එකවත් කැමැති දේ නැති කතා බලනවත් නෙවෙයි කොහෙවත් නෑ බුද්ධ දේශනාවල එහෙම එක මේක සතිපට්ඨාන සූත්‍රෙත් තියෙනවා අනිච්ච සංඥා සූත්‍රෙත් තියෙනවා ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තංගම කියන එක බලන්න අනිච්ච සංඥා සූත්‍රය පැහැදිලිවම කියනවා මෙන්න මේකටයි අනිච්ච සංඥා සූත්‍රය අනිච්ච සංඥාව වඩනවා කියන්නේ කියලා. ඒ අපිට මේ අපිට තේරුම් දෙන්න ඉඩක් තියලා නැහැ බුදුහාමුදුරුව තේරුම් කරලා තියෙනවා.
දැන් තමයි
කියන්නේ. ඔව්. ඔවා නොදන්න කමට කියවන්න නැති කමට
ත්‍රිපිටකේ අඳු නැතුව
තියෙනවා. අපිට තේරුම් දාන්න කොහෙවත් ඉතුරු කරලා නැහැ. ඒ කියන්නේ නුවණින් හොයන කෙනාට ත්‍රිපිටකේ තියෙනවා. දව හොයාගන්න ටිකක් අමාරුයි ඒකයි දැන් අපි කිව්වහම ගිහින් බලන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය කියලා.
සාකච්ඡාව තුළින් මේක පොත බලනවා තේරෙනවා.
ඔව්. එතකොට දෘෂ්ටිගත වෙන්න හේතුවක් නැහැ. ඔව්. දැන් අර ඉස්සෙල්ලා කියපු මතවලට යන්න ඕනේ නැහැ. දැන් ඔන්න ඔතන මේ නැත්නම් තව මහා ගැඹුරු තැනක් තියෙනවා. දැන් ඕක පටලෝ ගන්නෙම මේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන කතාව තේරුම් ගන්න බැරුව. යදනිච්ඡන් තන් දුක්ඛ. දැන් පේනවා නේද? නිත්‍ය කරන්නේ මෝඩකමට. ඒ නිත්‍ය කිරීම තුල සැපක් විඳිනවා. ඔක ඇත්ත தත්ත්වය අනිත්‍යන. අනිත්‍ය. මොහතකටවත් පණවන්න බැරි නංග දුකක් නෙමේ මෙච්චර කල් සැපයි කියලා ගත්තේ. තේරෙනවා. ඒ යමක ඇත්ත தත්ත්වය අනිත්‍ය නම් ඒක දුකමයි. ඒ නිත්‍ය කියලා ඒක කියන්නේ. ඒක කියන එක දුකයි. දෙය දුකයි. මොකද දෙයක් පනවලා තියෙන්නේ මෝඩකමට. ඕකේ කියන්නේ අනිච්ච නම් දුකයි කියලා නෙමෙයි. යද නිච්චං යමක් අනිත්‍ය නම් ඒක. යමක්. අපි යෝගාමතක කරමු. යමක් කියන්න පුළුවන් නිට්ඨ සංඥාව. ඒ අපි මෙච්චර කල් නිට්ඨ කියලා ගත්තට ඕකේ ඇත්ත తත්වේ අනිත්‍ය නම් ඒක දුකයි. ඒක කියනකොට තේරෙනවා මේ මෝඩකමට පණෝගත්තු එක කියලා. හරි. අනිත්‍ය කියන ස්වභාවය නෙමෙයි දුක. යමක ස්වභාවය අනිත්‍ය නම් ඒක දුකයි. මොකද ඒක කියලා ගන්න අපි නිත්‍ය සංඥා. තේරෙනවද? ඒවා ටිකක් ගැඹුරුයි ගැඹුරුයි. එහෙනම් මේක මේ වචන තේරුම හොයන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ මාර්ගයක් දීලා තියෙනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන එක. හරියට හරි. දැන් ඕක තමයි සක්කාය දිට්ඨිය කැඩෙන විදිහ. ඕකේ හරි වැදගත් සූත්‍රයක් තියෙනවා ආනන්ද සූත්‍රය කියලා. ඒක අහලා තමයි ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වුනේ. මේ කතාව අහලා නැහැ නේ. මේක තමයි අපිට තියෙන ප්‍රශ්න. ආනන්ද හාමුදුරුව ආනන්ද සූත්‍රය මේ පොතේ ඇති නම හදාන්නේ ආනන්ද සූත්‍රය කියලා. නෑ මේක තියෙන්නේ නමවෙනි පොතේ එක තියෙන. ආනන්ද හාමුදුරුව සෝවාන් වෙන්නේ මොකද්ද සූත්‍රයක් අහලා. ඒක ආනන්ද හාමුදුරුව කියනවා. ඒක තමයි ආනන්ද සූත්‍රය කියන්නේ. ඈ නවක භික්ෂුවක් වූ මට මෙන මන්තානිකුත් රහතන් වහන්සේ බොහෝ උපකාර වුණා මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඒක කියනවා උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ඔය තේරුම් හොයාගන්න ඕන. උපාදාය අස්මීති. අස්මීය කියන්නේ මම වෙමි කියන එක. උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. මම වෙමි කියන එක එන්නේ උපාදාය කියන්නේ. උපාදාය කියන්නේ මොකක්ද? උපාදාය වචනේ කොහේ හරි අම්බ වෙලා තියෙනවද ඔයගොල්ලෝ දන්නවද?
උපාදාය රූප කියලා.
උපාදාය රූප. ඒ මොනවද?
උපාදාන නෙමෙයි.
උපාදාය. උපාදාන කියන්නේ වෙන එකක්. උපාදාය රූප කියලානේ කියන්නේ. උපාදාන රූප කියලා නෙමෙයි කියන්නේ. ඇයි උපාදාය රූප කියන්නේ? සතර මහා ධාතුව ඇසුරු කරගෙන. අන්න තේරුම් ගන්න. උපාදාය. ඇසුරු කරගෙන. අතට උපාදාය අස්මීති හොති ඇසුරු කළොත් මම වෙමි. නො අනුපාදාය ඇසුරු නොකරගෙන නෙවෙයි. ඊළඟට අනෝ කිංච උපාදාය මොනවයි ඇසුරු කරගෙන? රූපං උපාදාය අස්මීති හොති නොඅනුපාදාය. රූපය ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි කියන. දැන් අපි රූපය ඇසුරු කරලාද නැද්ද? බල්ලාගේ අනු දෙකත් එළිය රූපය ඇසුරු කරනවා. ඇසුරු කරන තාක්කල් මම වෙමි. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. අජ්ජත් රූප ඇසුරු කරන තාක්කල් මම වෙමි. තේරුණාද? ඔවා පිරිසිඳ දකින තාක්කල්, ඔවයි සමුදය නිරෝධය අවබෝධ වෙන තාක්කල් අර දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. අවබෝධය ආවොත් එදාට දැන් මම පිහිටන්නේ කොහෙද? එළිය රූපේද ඇතුළේ රූපේද? දෙකම ඇසුරු වෙන්නේ. අවිද්‍යාවෙන් පැනෙවුවා. එකක් කියන්න පුළුවන්, මේ ටික තේරුම් ගත්තා නම් තමයි එතෙන්ට යන්න පුළුවන්. දැන් දැන් ඇහක් පැනෙව්වේ මොකක් හින්දාද? ඇහක් තියනවා කිව්වේ මොකක් හින්දාද? තේන නිසා. නේද? පොතක් තියනවා කිව්වේ මොකක් හින්දාද? ඒත් තේන නිසාම තමයි. එළිය පොතක් තියනවා කිව්වේ? ඔව්. පෙනීම ගැන අවිද්‍යාවෙන් නේද? එළිය පොතක් තියනවා. ඇතුල් පොත දකින්න ඇහක් තියනවා කිව්වෙත් පෙනීම ගැන අවිද්‍යාවෙන් නේද? අවිද්‍යාවෙන් පණවන ටික පැනෙන්නේ නැත්තම් පෙනීම විතරයි. තේරුණාද? පෙනීම පෙනීමෙන් නැවැත්තුවා නම් එළිය රූපයක් පණවයිද? නැහැ. ඇතුලේ රූපයක් පණවයිද? නැහැ. එහෙනම් අජ්ජත්ත බහිද්ද දෙකම පෙනීමට අයිති නැහැ නේද? එතකොට අවිද්‍යාවෙන් පණවන ටික නැති වුණා නම්
දිට්ඨි මොකක්ද?
පෙනීම පෙනීම විතරයි. හැබැයි එතන නැවතුණා කියලා දැනගන්නේ බාහිර රූපේ පණවන්නත් බෑ, අජ්ජත්ත රූපේ පණවන්නත් බෑ පෙනීම මත ඉඳගෙන. අපේ නම් දිට්ඨි දිට්ඨම පොතක් තියෙනවා, දිට්ඨි දිට්ඨම. අර වතුරේ බල්ලෙක් ඉන්නවා, දිට්ඨි දිට්ඨම. දැක්කා විතරයි. ඔය දැක්කා විතරද එතකොට? බාහිර බල්ලත් හදලා තියලා ඇතුලේ ඇහත් හදලා තියෙනවා.
අයි බලන්න පුළුවන් මාර්ගය තියෙනවා.
ඈ? අයි බලන්න ආයතනක් තියෙනවා. ආයතන අය ගැට ගහලා ඉවරයි. නේද? අල්ලලා බලන්න පුළුවන් පොතක් තියෙනවා කියලා එහෙන් දැකපු එක කාය ආයතනයටත් ගැට ගහලා ඉවරයි. තේනවා? දැකීම දැකීම විතරක් වුණත් අරව එකක්වත් නැමෙයි. අජ්ජත්ත බහිද්ද. අජ්ජත්ත බහිද්ද නැත්තම් මම ඉඳීද? නා රූපය ඇසුරු කළොත් මම ඉන්නවමයි. මම නැතුව රූපේ තියෙන්නේ නැහැ. මං අර ඉස්සෙල්ලා කිව්වේ හිතන් ඉන්නේ රූපේ බල්ලා ඔහේ හිටපු දැන් මම නැහැ. ඒවා මේ මෝඩකමට හදාගත්තා. ඒ කියන්නේ ලෝකෙටයි ලෝකෙන් එතර වෙන දැක්මේදී ඔන්න දික්ට කියන්නේ මොකක්ද කියලා ඔන්න තේරුමක් එනවා. පෙනීම පෙනීමට බාහිර රූපයයි තිත් නැහැ, අජ්‍යත් රූපයයි තිත් නැහැ. මොකද මේ දෙකම පෙනීම ගැන අපි අවිද්‍යාවෙන් කල්පනා කරන්න ගිහිල්ලා පනෝනේ වසකස් කරනවා. පෙනීම කියන එකේ අජ්‍යත් බහිද්ද බෙදීමක් නැහැ. අජ්‍යත් බහිද්ද බෙදුවා නම් මම ඉන්නවාමයි. මොකද අජ්‍යත් කියන්නේ මටනේ. අජ්‍යත් කියන්නේ එළියද තමන් තුළද? තමන්. මම ඉන්නා නේද? ඈ ඊට වඩා දෙයක් තියෙනවා. පළවෙනි ගැටේ සම්බන්ධ කරන එක ලියන්න ඕනේ. දෙවෙනි එක ආයතන මුලාව කඩන්න ඕනේ. හරි. ජාති දෙක. දැන් අතන ටිකක් ගැඹුරුයි. දැන් අපි මම ඉස්සෙල්ලා කියවනේ කණෙන් අහපු එක ආයේ දකින් අත් දකිනවා නම් කණෙන්ම ඕන කියලා. අර කණෙන්ම අත් දකින්නත් ඉතුරු වෙන්නේ මොඩකම. තවදරයක් ඒ ආයතනෙන්ම අත් දකින්න ඉතුරු වෙන්නේත් මොඩකම. නේද? එතකොට සද්දයක් පණවලා ඉවරයි. කණකුත් පණවලා ඉවරයි. මේ කියන්නේ ඊටත් එහාට ගිය තැන. සුතේ සුතමත්තං කියන එකේ බාහිර සද්දෙත් නැහැ, අජ්ජත්ත කනක් නැහැ. තේරෙනවද? සුතේ සුතමත්තං සුත කියන එකේ බාහිර සද්දේ තියෙන්න බෑ. මොකද බාහිර සද්දේ අපේ මෝඩකමට එළියෙන් පනවන අජ්ජත්ත කනත් මෝඩකමට පනවන එක. ඇසීම මත ඉඳගෙන කල්පනා කරන්න ගිහින් දාපුවනේ නේද? එන ඇසීමට ඒවා හිතේද නෑ. ඇහුණට පස්සේනේ හිතන්නේ නේද? ඒ හිතලා හදපු ටික ඇහිීමට ආйти කියන්නේ මේ මෝඩ කතාවක්. තේරුණා නේද? ඇසීම කියන එකට සද්දය ආйтиත් නෑ, කන ආйтиත් නෑ. හැබැයි ඔක එකපාරට කිව්වට තේරෙන්නේ නෑ. ලෝකයා ඉන්න මට්ටමේ ඉඳන් ටිකෙන් ටික කිව්වේ ගැඹුරට ගෙනියන්නේ. හරි. මේ මේ දර්ශනේ ආවොත් තේරුම් යනවා. මේ අජ්‍යත්ත බහිද්ද ආයතන අවිද්‍යා ප්‍රත්‍යෙන්නේ කියලා එයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. නේ. ඒ අපිට ඕක අහන්න ලැබෙන්නේ අර අතීත අවිද්‍යාවෙන්. ප්‍රතිසන්දිය ගන්න කලින් ආත්ම දෘෂ්ටියෙන් කියන කතා ටිකක් තමයි අහන්න ලැබෙන්නේ නේද? මේ මොහොතේ සිද්ධියක් තියෙන්නේ. මේ මොහොතේ ආයතන මිලා.
අපිට අවශ්‍ය මේ මොහොතේ.
මේ මොහොතේ ඉතින් අතීත අවිද්‍යාව දැන් නැති කරන්න පුළුවන්. අතීතයට යන්න වෙනවා නේද නැති කරලා.
ඒක වැඩකුත් නැහැ.
නෑ එහෙම වුණා නම් රහත් වෙන්න පුළුවන් වෙයිද? සිද්ධ උඩ දෙය දැන් වෙනස් කරන්න බෑ. මේ මොහොතේ දේ වෙනස් කරන්න පුළුවන්. මේ මොහොතේ මොඩකම මේ මොහොතේ අයින් කරගන්න පුළුවන් නේ.
මේ කායાનුපස්සනා දැන්
අපි අපේ ගුරු නෑගල වැඩසටහන දැන් ඒක.